සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි දැන් මේ අද වෙන විට ඒ භාවනාවට අදාළව වූ මාර්ගචර්යාව පූර්ණ කරගන්නට උපකාර වූ සියලු කරුණු කාරණා මේ පින්වතුන්ට දැනගන්න ලැබුණා. අද තියෙන්නේ අවසාන වශයෙන් මේ සියලු කටයුතු කරන්නේ නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙන. නිබ්බිදා කියන්නේ අර පංචස්කන්ධයට නොබැඳීම. මේ දුකට නොබැඳීම. මේ සමුදයට නොබැඳීම. මේ ප්‍රියමනාපදයට අන්තවාදී අන්තගාමී ලෙස නොබැඳීම, අප්‍රිය අමිහිරි දෙයට ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් නොබැඳීම. ඒ වගේම මානෙන් නොබැඳීම නිබ්බිදා කියන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් නිබ්බිදා කියන தত্ত্বය තේරුම් අරගත්තොත් මේ පැවැත්ම තුල අපිට උපාදානය කරගන්න දෙයක් නැහැ. හැබැයි පැවැත්ම තුල තියෙන සියලු දේ Tamanට උපකාර වන, උවමනා වන, යහපතක් වෙන, අනුන්ටත් Tamanටත් භාවිතා කරන්න පරිහරණය කරන්න පුළුවන් වෙනා නොබැඳී නිබ්බිදා නොවේ. නිබ්බිදා වූ පලියට මේ පංචස්කන්ධය පරිහරණය නොකර භාවිතා නොකර ජීවත් වෙන්න බෑ. ඒ වගේම ඇහැ තියෙන්නේ බලන්න, කන තියෙන්නේ අහන්න, නාසය තියෙන්නේ ගඳ සුවඳ ගන්න, දිව තියෙන්නේ රස බලන්න. ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පෘථග්ජන පුද්ගලයා ඒ ඇහැ කන නාසය දිවකය මන හයම පාවිච්චි කරන්නේ මේ උපාදානය කරගන්න ගැනීම සඳහා, ඇලීම සඳහා, යෝගම ගැටීම සහ මුලාව සඳහා. ආර්ය ශ්‍රාවකයා මේ ධර්මයේ තේරුම් ගත්ත අනුපන්ත සමාධිය වඩන ආර්ය ශ්‍රාවකයා එහෙන් බලනවා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. කනෙන් අහනවා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ නිසා නිබ්බිදා වෙනවා. නිබ්බිදා වීම නිසා ඇලීම ගැටීම මුලාව සාමුලින්ම නැති වෙනවා. මේකයි ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මේ නිබ්බිදා කියන தত্ত্বය තමයි අවසාන එදී සාක්ෂාත් විය යුත්තේ. ඒ අනුව මේ භාවනා වැඩසටහනේ අවසානම පරියාප්ති ධර්මයේ තමයි මේ අනුධම්ම පරියාය. මේ අනුධම්ම පරියායට අදාළව සූත්‍ර ධර්ම හතරක් තියෙනවා. ඔය 107 වෙනි පිටේ තියෙන පළවෙනි අනුධම්ම සූත්‍රය, ඊට පස්සේ ඊගාව පිටේ තියෙන ဒုတိය, තတိය, චතුර්ථ අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා. බොහොම කෙටි සූත්‍ර. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සූත්‍ර හතරම එකටයි තේරුම් ගන්න ඕන. එක සූත්‍රය වෙන වෙනම තේරුම් ගන්නවට වඩා මේ සූත්‍ර හතරම තේරුම් ගන්න. අනිත් පාර මේ මාගදී භාෂාවෙන් කියපු දේ සිංහලෙන් හිතලා සකස් කරලා පිළිගස්සනකොට අර අගට එන්න ඕන එක මුලටයි ඇහිලා තියෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕන. ඒ නිසා ඔය ဒုတိය අනුධම්ම සූත්‍රේනුත් තතියානු දම්ම සූත්‍රයනුත් චතුත්තාානු දම්ම සූත්‍රයනුත් තමා ආරම්භ වෙන්න ඕන අවසාන වෙන්න ඕන අනුදම්ම සූත්‍රය. කොහොමනත් අපි දැන් මේ තියන විදිහට අනුදම්ම සූත්‍රයේ බලන්න ඕන. හැබැයි අර මුල් තුන ද්විතීය තතිය චතුත්ත අනුදම්ම සූත්‍ර තුනේ ප්‍රතිඵලයක් හැටියටයි අනුදම්ම සූත්‍රය පූර්ණ වෙන්නේ. ඒ අනුව ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුධම්මෝ හෝති අයම අනුධම්මෝ හෝති. අයම අනුධම්ම කියන්නේ අර අනුසති අනුපස්සන. අනුසති අනුපස්සන තමයි අයම අනුධම්මෝ හෝති. ඒ අනුව යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වේ පංචස්කන්ධය උපාදානය කරගන්න. අර පංචස්කන්ධයම උපාදානය කරගන්නේ නිබ්බිදා නොවුන බැඳුන. දැන් මේ පුද්ගලයා අර අයම අනුදම්මෝ අර අනුදම්ම දන්නා නිසා අනුදම්ම මීට අර ද්විතීය තතිය චතුත්ථ අනු සූත්‍රවල තමයි නියම කරන්න ඕන අනුදම්ම ආනපාන සති සමාධිය තියෙන. මේක ප්‍රතිඵලය මේ පඨම අනුදම්ම සූත්‍ර හැටියට තියෙන. ඒක නිසා මේක කණපිට ගහලා තියෙන බව තේරුම් ගන්න ඕන. දැන් කොහොමනත් මේ තියෙන විදිහට තේරුම් ගත්තොත් යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යම් රූපේ කිව්වහම නැවත ඇහෙන් දකින චක්කු රූප, කනෙන් අහන ශබ්ද රූප, නාසයට එන ගන්ධ සුවඳ රූප, දිවට එන රස රූප, කයට එන පොට්ටබ්බ රූප, මනසට එන ධම්ම රූප හයම අදාළයි. ඒ වගේම ඔය ඇහැට කන්නට නාසයට දිවට කයට මනට එන ප්‍රිය මනාප රූපත් අප්‍රිය අමිහිරි රූපත් අදුක්කම අසුක රූපත් තුන් ස්වභාවයක්. ඒ තුනටමත් පෘථග්ජන පුද්ගලයා බැඳිනවා. ඒ වගේම යම් රූපේ කිව්වහම අතීත ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට, අනාගත වර්තමාන දුර ළඟ සියුම් ඝන අජ්ජත්තික බාහිර හීන ප්‍රණීත කියලා නැවත 11කට වැඩි වෙනවා බෙදෙනවා. ඉතින් ඒක නිසා යම් තැනක ත්‍රිපිටකයේ කොහේ හරි තියෙනවා නම් යම් රූපේ කියලා මේක ඔය 165 ආකාරයකටම අයිති රූප. ඒ සියලු දෙයට පෘථග්ජන පුද්ගලයෝ බැඳෙන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, මුලා වෙන්න පුළුවන්. නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වුණොත් ඇලෙන්නේ නැහැ, ඇලීමෙන් තොරයි වීතරාගී, ගැටෙන්නේ නැහැ, ගැටීමෙන් තොරයි වීතදේශී, මනින්නේ නැහැ, මුලාවෙන් තොරයි වීතමෝහි. එනිසා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කියන එක අයමනුදම්මෝ හොති. මේක අපි අර ආනපාන සති සමාධිය වඩලා මේ අලුතෙන් අනුධර්මයක් අලුතෙන් උපදින්නේ. අර යම් රූපේ පටිච්ච වුණාම අනුධර්මයක් අලුතෙන් උපදිනවා. ඒක අනුපස්සනා කිරීම තමයි අයම අනුධම්මෝ හොති. ඒ අනුවයි නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වෙන්නේ යම් රූපේ, යම් වේදනා, යම් සංඥා, යම් සංකාරේසු, යම් විඥානෙ. එතකොට මේ පංචස්කන්ධයම අර කියන අර රූප වගේමයි වේදනා, සංඥා, සංකාර, විඥාන. විහෙරෙය්‍ය, විහෙරෙය්‍ය කියන්නේ වි කියන්නේ වෙන් කරනවා, හරෙය්‍ය කියන්නේ අත්හැරිමින් ඉවත් කරමින් අස්කනින්. පජහති පහනාති පස්සති කියන වචන තුනේ හරය තමයි විහෙරෙය්‍ය. එතකොට වැරදි දේ අත්හරිමින් අයම අනුධම්මය අනුපස්සනා කරනකොට වැරදි දේ කිව්වේ ඇලීම ගැටීම මුලාව තමයි විහෙරෙය්‍ය කරන්න ඕන. එහෙම කරනකොට ඒ පුද්ගලයා විහරෙය්‍ය විහරෙය්‍ය වූ පුද්ගලයා යෝ යෝගයන් එවන් පුද්ගලයා රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ විහරන්තෝ අන්ත කරනවා ඒ කියන්නේ වෙන් කර කර අත්හරින් අවසන් කරනවා අන්ත කරනවා විහරන්තෝ ඒ වගේම යෝ රූපේ විහරන්තෝ වේදනායේ විහරන්තෝ සංඥා සංකාර විඥාන නිහරන්තෝ විඥානේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ විහරන්තෝ කරපු පුද්ගලයා රූපං පරිඥානාති වේදනං පරිඥානාති සංඥං පරිඥානාති සංකාරේ පරිඥානාති විඥානං පරිඥානාති පරිඥානාති කියන්නේ පූර්ණ වශයෙන් ජනිත වීම නැවැත්තුවා පරිඥා කියන්නේ ජනිත වීම අලුතෙන් අර සමුදේ ඉපදවීම අවසන් කරනාට කියන පරිඥානාති ඒ පුද්ගලයා සෝ රූපං පරිඥානං වේදනා පරිඥානං සංඥා සංකාර විඥානේ පරිඥානං පරිමුච්ඡති රූපං හා පරිමුච්ඡති කියන්නේ පූර්ණ වශයෙන්ම ඒ වැරදි දෙයක් හිතේ ඉපදවීම සමුදේ වීම අනුසය සදාටම සදාකාලිකවම ඉවසන් අවසන් කරනවා නම් ඒක පරිමුච්ඡති අර මුත්‍ති විමුක්ති පරිමුච්ඡති එනිසා පරිමුච්ඡති කියේ පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වෙනවා වැරදි දෙයි ඒ අනුව පරිමුච්ඡති රූපම් හා ප්‍රියමනාප රූප අප්‍රිය අමීරි රූප අදුක්ක අසුකම රූප තුනෙන්ම පරිමුච්ඡති රූපම් හා පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥාය පරිමුච්ඡති සංකාරේහි පරිමුච්ඡති විඥානම් හා මේ අනුව පරිමුච්ඡති පූර්ණාසයෙන්ම මිදී නිදහස් වෙනවා ජාතියා ජරා මරණේන ශෝක පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේ ඒ උපායාසි ඒ අනුව පරිමුච්ඡති දුක්ඛස්මාති වදා දුක අලුතෙන් නිර්මාණය කර ගැනීම සදා ගැනීම සකස් කර ගැනීම ප්‍රභවය කර ගැනීම සදාටම සදාකාලිකවම දුකෙන් මිදින මිදුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා පරිමුච්ඡති දුක්ඛස්මාති දැන් මේක නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය තමා මුලින්ම කරන්න ඕන විහෙරෙය්‍ය විහෙරන්තෝ ඒ අනුව තමා පරිඥානාති පරිඥානං පරිමුච්ඡති වෙන්දෝන ඉතින් ඒක නිසා මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කිව්වේ අවසානයේදී සිද්ධ වෙන්න ඕන ආර්ය ශ්‍රාවකයෙක් තුල නිවනට උපකාර වන අර නිබ්බිදා කියන එකමයි දැන් අනිච්ඡානුපස්සී විහෙරෙය්‍ය නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරෙය්‍ය සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරෙය්‍ය අත්ථ සංඥා පජහති කරනකොට ප්‍රතිඵලය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති තෝතර අභිනන්දනේ නන්දි ඇති වෙන්නේ මේ රූපයක් අර ආහාර සමුදය විඥාන ආහාර සමුදය සංචේතන ආහාර සමුදය සම්පස්ස ආහාර සමුදය කබ්ලිංකාර ආහාර සමුදය සඳහා ඒ නිසා මෙතෙන්දී ඒ රූපයට බැඳීමක් නැහැ ඇලීමක් නැහැ ගැටීමක් නැහැ ඇලීමෙන් ගැටීමෙන් තුරනම් වීතරාගී වීතදේශී වීතමෝහි පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ පුද්ගලයා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා ඒ පුද්ගලයා යම් රූපේ ඊට පස්සේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම පරිමුච්ඡති ජාති ජරා මරණේන ශෝක එතකොට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස උපදින්නේ මොකක් නිසාද ඇලීම ගැටීම මුලාව නිසා දැන් ඇලීම ගැටීම මුලාව අවසන් වුණාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයට උපාදානය කර ගැනීම නැවතුණා. එතකොට අර උපාදානය කරගත්තේ නැතුවම ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ අනුව පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඒවා ඉපදෙන්නේ ඔය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කෙනෙක්ගේ හිතේ ඉපදෙන්නේ අර උපාදානය කරගත්ත පංචස්කන්ධයේ කොටසක්. අර නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න බැරි නිසා, කැමතිසේ පවතින්නේ නැති නිසා, පවත්තන්න බැරි නිසා දැන් උපාදානය කරගන්න බැඳෙන්නේ නැහැ නිබ්බිදා. එයන්ම අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස න පරිමුච්ඡති. අලුතෙන් උපදින්නේ නැහැ. ඒ අනුව පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි, දුක් පැවැත්ම අවසන් කර. එහෙමනම් මේ දුක කියන්නේ ඵලයක්. හේතුව මොකද්ද? ප්‍රියදේට ඇලීම. ප්‍රියදේට ඇලීමේ හේතුව තමයි දුකට හේතුව. සියලු දුකට හේතුව ප්‍රියමනාප දේට ඇලීම. ඇයි ප්‍රියමනාප දේට ඇලීම දුකක් වෙන්නේ? සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. කාටවත් නවත්තන්න බෑ නානාභාවයට විපරිණාමයට පත්වීම, විනාශභාවයට මරණයට පත්වීම. නවත්තන්න පුළුවන් නම් ඒ ප්‍රියමනාපදේ තමන්ට නිච්චසේ සුඛසේ අත්තසේ හැමදාම ඒ ආකාරයට පවත්වන්න පුළුවන් නම් දුකක් නෑ, ශෝකයක් නෑ, පරිදේවක් නෑ, ජරා මරණයක් නෑ. හැබැයි ඒක වෙන්න බෑ. මේක නිත්‍ය නෑ, සුඛ නෑ, අත්ත නෑ. ඒ නිසා අපි අනුපස්සනා කළ යුත්තේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ත. දැන් මේ ඊගාවට ဒုတိය තතිය චතුත්ථ අනුධම්ම සූත්‍රවල තියෙන්නේ ඒ හේතුව ඉවත් කරන්න උපකාර වන්නා වූ අනුධම්ම සූත්‍ර තුන. අර නිත්‍ය සංඥාව අයින් කරන්න ධම්මානුධම්ම පටිපස්සන්න පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයධම්මං අයධම්මානු අයමනු අනුද අයමානුධම්මෝ හෝති යං රූපේ අනිත්‍යානුපස්සී විහෙරය, යං වේදනා අනිත්‍යානුපස්සී විහෙරය, යං සංඥා සංකාර විඥානේ අනිත්‍යානුපස්සී විහෙරය නිත්‍ය සංඥා පජහති කරන්න. එතෙන්දි අනිත්‍ය අනුපස්සී විහෙරය කරන්නේ නිත්‍ය සංඥා පජහති කරන්න. ඊට පස්සේ දෙවෙනි එක යං රූපේ දුක්ඛානුපස්සී විහෙරය අනුපස්සනා කරන්නේ සුඛ සංඥා පජහති කරන්න. ඒ අනුව පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. තුන්වෙනි එක යං රූපේ අනත්තානුපස්සී විහෙරය, ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන පහේම අනත්තානුපස්සී විහෙරය කරන්නේ අර අත්ත බව අස්මිමානය හිතෙන් ඉවත් කරන්න. එතකොට මේ අනිත්‍යානුපස්සී විහෙරය නිත්‍ය සංඥා පජහති වෙනවා යන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම. ඒ වගේම යන් දුක්ඛානුපස්සී විහෙරය උනහම සුඛ සංඥා පජහති වෙනවා යන් අනත් යන් රූපේ අනත්තානුපස්සී විහෙරය. ඒ වගේම යන් වේදනා සංඥා සංකාර විඥාන පහේම අනත්තානුපස්සී විහෙරය අත්ථ සංඥා පජහති වෙනවා. ඒ අනුව අර අනිත්‍ය අනුපස්සනා කළා නිත්‍ය සංඥාව පජහති කළාම, දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව පජහති කළාම, අනත්ථ අනුපස්සනා කරලා අත්ථ සංඥාව පජහති කළාම නිබ්බිදානුපස්සී විහෙරය වෙනවා. නොබැඳුනහම අර විරාගානුපස්සී රාගයෙන් වෙන වෙනවා. නිරෝධානුපස්සී රෝධ හැයීමෙන් වෙන වෙනවා. පටිනිසග්ගාන පස්සි උපාදානෙන් සබ්බූපදි පජහති. මේ සියලු තැන්වල මේ අනුධම්ම සූත්‍ර හතරෙම කියලා තියෙන දේ එක වචනකින් කියන්න පුළුවන්. මොකද්ද ඒ වචනේ? ආනපාන සති. මේක තේරුම් ගත්තොත් මේ අනුධම්ම සූත්‍ර හතරෙම තියෙන්නේ ආනපාන සති සමාධිය වැටි. මේක තමයි බුද්ධ දේශනාවේ හරය. ඒ නිසා මේ හැම පියවරකම අනිත්‍යානුපස්සී විහෙරෙය නිච්ච සංඥාපජාති ආනපාන. දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥාපජාති ආනපාන. එකක් ආන කරනවා, එකක් පාන කරනවා. ආන කරන්නේ අනිත්‍යානුපස්සී, පාන කරන්නේ නිච්ච සංඥාපජාති. නිච්ච සංඥාපජාති කියන්නේ පාන. අනුපස්සනා කියන්නේ ආන. ඒ වගේම දුක්ඛානුපස්සී ආන කරනවා සුඛ සංඥාපජාති. අනත්තානුපස්සී ආන කරනවා අර්ථ සංඥා පජහත්. ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරෙය වෙලා නන්දිං පජහති වෙනවා. රාගං පජහති වෙනවා, සමුදයං පජහති වෙනවා, සබ්බූපදි පජහති වෙනවා. උපාදානය කරගන්නේ නැහැ පඤ්චස්කන්ධය. මේක තමයි මේ අයමන සූත්‍ර ධර්ම හතරෙම තේරුම. මේක තියෙන්නේ හතරෙම ආනපාන සති සමාධිය. මුළු බුද්ධ දේශනාවෙම හරය මෙතෙන්ට ගෙනල්ල තියෙනවා මේ සූත්‍ර හතරට. මේක තමයි හරය කිව්වේ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තට පස්සේ තමයි අපි අනත්ත ලක්ෂණ සූත්‍රය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඉති ඉස්සෙල්ලා තියෙන සූත්‍රය අනත්ත ලක්ෂණ සූත්‍රය. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය තියෙන්නේ ඔය අනුධම්ම සූත්‍ර හතරේ කියපු දෙම නැවත ප්‍රශ්න හැටියට විචාරීමක්. ඒ නිසා මේ අර අයමානුධම්ම සූත්‍ර හතර තේරුම් ගත්තොත් අනත්ත ලක්ෂණ සූත්‍රය තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුව මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ පස්වග මහණුන්ට. දැන් බුදුහාමුදුරුව අර ජයශ්‍රී මහ බෝධිය ගාව බුද්ධත්වයට පත් වෙලා එතන අර සති කියන කාලයක් සද්ධර්මය හේතුඵල දහමට බහාගලපා බලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කරගන්නට දේශනා කරන්නට පුළුවන් ආකාරයට සකස් කරගන්නට ගත කළ කාලය තමයි සද් සති. මේක හතක් නෙමේ සයන් අල්දයන් සද්ධර්මය. සද් සති කියන්නේ හේතුඵල දහම. එනිසා මෙතන සති හතක් කියන්නේ පෘථග්ජන පුද්ගලයෙකුගේ වැරදි අර්ථයක්. මෙතන සති සුමාන කියන වචනේ අර්ථයකුත් නැහැ, හතක් කියන අර්ථයකුත් නැහැ. නමුත් අර පස්සේ කාලෙක කිසිම ධර්මයක් අර්ථයක් නොදන්නා අටුව ආකාරයෝ මේ බුද්ධාගංකාරයෝ අර පණ්ඩිතයෝ මේ සයන්නාල් දයන්නෙන් කියන සද්ධර්මය සද්දෝ හෝති සද්දස්ස කුල පුද්දස්ස ඒකමයි සද්. එතන තියෙන සයන්න අල්දයන් නැතුව සයන්න අල්දයන් තයන්නක් ඔතන නෑ ත්‍රිපිටකය කොහේවත්. මේක ඔන්නම් බලන්න පුළුවන් පාතරාශ්‍ර සූත්‍රයක් තියෙනවා, අරිය පරේෂන් සූත්‍රයක් තියෙනවා, තවත් සූත්‍ර කීපකම තියෙනවා. මේක තියෙන්නේ ඒ බෝමුල බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහ බෝමුල ගත කළ කාලය සයන්න අල්දයන් සද් සති. සද් සද් කියන්නේ අර සද් ධර්මය හේතුඵල දහමට බහා ගලපා බලා තව කෙනෙකුට තමන් අවබෝධ කරගත්ත ධර්මය තව කෙනෙකුට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විස්තර කරලා තේරුම් කරන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුව සකස් කරගන්න ගිය කාලය සත් සති. මේක මහවග්ගපාලයේ තියෙන්නේ දවස් 28ක් වගේ ගානක් තමයි ගිහින් තියෙන්නේ. දැන් ඒ කාලේ සත් සති කියලා එකක් තිබුණේ නැහැ. සති සතියක් කොහොමවත් ඒ කාලේ තිබුණේ නැහැ. අද අපි කියන වීක් එකක් සතියක් ඒ කාලේ කොහොමත්ම තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ මේ චන්ද්‍ර මාස පුර දවස් 15යි අව දවස් 15යි. ඒකින්ද ඒ කාලේ කොහොමවත් සතියක් තිබුණේ නැහැ. ඒක නිසා මෙතන සති කියන්නේ මේ හේ මාගදී භාෂාවේ වචනයක් හේතුඵල ධහමට පහගලපා බලා නයිනේට සසඳන්නට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අනුපස්සනා කරලා මෙනෙහි කිරීලා ඒක සකස් කර ගැනීම තමයි සත් ධර්මයේ සති කිව්වේ. ඉතින් මෙහෙම බුදුහාමුදුරුව මේ ධර්මය අවබෝධ කරගෙන බැලුවා මේක කාටද දේශනා කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුව තේරුම් ගත්තා මේක සාමාන්‍ය කෙනෙකුට එක පාට කිව්වට තේරුම් ගන්න බෑ. තමන්ට ඉගැන්වූ ගුරුවරුට මේක දේශනා කරන්න කල්පනා කරා උද්දග්‍රාම පුත්‍ර ආලාර කාලාම වගේ අයට. ඒ අය මේ වන විට නැති වෙලා මිය පරලෝ ගිහිල්ලා ඊගාවට අවසාන වශයෙන් බුදුහාමුදුරුව ආශ්‍රය කළේ පස්වග මහණුන්. ඒ පස්වග මහණුන්ට මේ ධර්මයේ දේශනා කරන්න තීරණය කරලා බුදුහාමුදුරුව ඒ බුද්ධත්වයට පත් වූ ඔය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හිරිවඩුන්නේ. එතන ඉඳන් නැගෙනහිර උතුරට ගියා. හිරිවඩුන්නෙන් එහා පැත්තට ගිය නිසා එතෙන්දි කිව්වා මහා මුනි ආව. බුදුහාමුදුරන්ට කාලේ කිව්වා මහා මුනි කියලා පස්සේ. ඒ නිසා හිරිවඩුන්ට එහා පැත්තේ තියෙන්නේ අද මාමිනියා කෝල. මේක මහා මුනි ආව නිසා මහා මුනි ආව වුණා මාමිනියා කෝලේ වුණා පස්සේ. ඊළඟට තියෙන්නේ ඒ කාලේ පාරක් තිබුණා ඔය ගංග දිගේ. ඔතන තිබුණා මහා විශාල ගඟක් නිරංජනා ගඟ. ඒ ගංගායින දිගේ කෝකිලායි කලුපුවට යනකම් කරත්ත පාරක් තිබුණා ගැල් කරුව වෙළඳාම සඳහා. අර පිටරටින් බඩු ගෙනල්ලා කෝකිලායි කලුපුවට උඩ බැහැලා ওই පාර දිගේ තමයි උඩහට බඩු ගෙනා. එතෙන්දි තමයි අර තපස්සු බල්ලු කළා උපකා ජීව කළා හම්බුනේ. තපස්සු බල් දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට එතෙන්දි අර මේ කාලය තුළ කාගෙන්වත් දානයක් ඉතට ලැබුණේ. ඊට පස්සේ අර තපස්සු බල්ලු කළ ගාව තිබුච්ච අර විලඳ මීපින් තමයි දානයක් දුන්නේ. ඒ නිසා ඒ දෙන්නට ඒ දෙන්න කිව්වා මෙහෙම අපිට වැඳපු දාගන්න යමක් ලැබුණොත් හොඳයි කියලා. ඒ අනුව තමයි කේත ධාතු බුදුහාමුදුරුව දැන් අර බෝසත් කාලේ ඉඳගත්තට පස්සේ කෙස් කපලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ කෙස් ටිකක් කපලා ඒවට කිව්වා සිරි හඬු. සිරි කියන්නේ බුදුහාමුදුරන්ට කියපු නමේ. හඬු කියන්නේ මාගදී වචනේ කෙස්. සිරි හඬු. සිරි හඬු දුන්නාම ඒ තපසු බල්ලු කළා ගිහිල්ලා ඒක ඔය සිරි හඬු සෑය කියන තැන තැන්පත් කරලා පොඩි චෛත්‍යයක් හදලා වැඳ පුදා ගත්තා. එතකොට බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මාසයක් එකමාරක් යනකොටම මේ බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු කේස් ධාතු මිනිසුන්ට දුන්නා වැඳ පුදා ගන්න. එතනින් ඔය ගංගදිගේ ගිහිල්ලා අද ඔය හුරුලුවැව නිකවැල්ල නිකවැවට පස්සේ වාහල්කඩ වැළවා. වාහල්කඩින් ගඟින් එගොඩට ගියා. ගිහිල්ලා ගඟින් එගොඩට ගිහිල්ලා පස්වක මහණුන් හිටියේ අර ඉසිපතනාරාමේ අද ඉසිම්බැස්සගල. ඉසින් බැස්ස කියන එක තමා මාගදී වචනේ ඉසි පතන. ඉසින් පතනය වූ පාත් වූ බැස්ස ගල. එක නිසා ඉසින් බැස්ස ගල ඉසි පතන ආරාමය මාගදී වචන සිංහල වචන ඉසින් බැස්ස ගල. ඉසින් බැස්ස ගලට වාහල් කඩින් එකගොඩ වෙලා ගියා. යනකොටම පස්සග මහනුන් දැක්ක මේ තාම හිටුවේ බුද්ධත්වයට පත්වෙලා නෑ. අර ගෞතම ශ්‍රමණයන් බෝසත්තුමා එනවා කියලා. එනවා කියලා දැක්කහම කතා වුණා. ඇතදිම ගල උඩින්නම් පේනවා. ඒ පේන තැන තමා සම්මුඛ චෛත්‍ය හදලා තිබුණේ පස්සේ කාලේ. එතෙන්දිම කතා වුණා අපි මොනක්වත් පිළිගැනීම් අරවා මේ මොකක් කරන්න. මොකද ඒ කාලේ බොහොම හොඳට පිළිගත්ත හේතුව පිළිගත් රාජ්‍යයක අර සිද්ධාර්ථ කුමාරයා ශාක්‍ය පරපුරේ බොහොම උසස් කුලයක. ඒ නිසා මේ ගරුසල කිලි තිබුණා. නමුත් ඒව කරන්නේ නැහැ කියලා ආසනයක් විතර පනවනවා කියලා හිතලා ඉුවා. නමුත් ඒ සියල්ල හිතුව හැටියට නෙමෙයි, කතා වුණ හැටියට නෙමෙයි. එනකොට අනිත් පැත්ත ගැහුවා. ඒ අනුව බොහොම හොඳට පිළි අරගෙන ඊට පස්සේ මේ දැන් බුද්ධත්වයට පත් වුණා කියන එක බුදුහාමුදුරන්ට ඔප්පු කරන්න බැරි වුණා. පස්වග මහණුන් ඉර්ෂිවරු පස් දෙනෙක්, තුන් කල් දක්නා නුවණ තියෙන ඉර්ෂිවරු පස් දෙනෙක්. හැබැයි බෝසත්තුමා බුද්ධත්වයට පත් වුණා කියන එක ඒගොල්ලන්ට කොහොමත්ම තේරුම් ගන්න බැරි වුණා, ඔප්පු කරන්නත් බැරි වුණා. කීප දවසක් ගත වුණා ඔප්පු කරන්න. අන්තිමට කිව්වා, උඹලට මම කවද හරි මෙහෙම බොරුවක් කියලා තියනවාද, වැරදියක් කියලා තියනවාද? ඒක නිසා මේක පිළිගන්න ඕන, මම දැන් බුද්ධත්වයට පත් වුණා. ඒ වුණත් පස්වග මහණුන්ට මේක තේරුම් ගන්න එච්චර බැරි වුණා. පොඩි සැකයක් තිබ්බා. දැන් මේ ඉර්ෂිවරු සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. කොහොම වුණත් මේ ඉර්ෂිවරු පස් දෙනාට බුදුහාමුදුරුවෝ කැඳවලා තමන් අර බෝමුලදී අවබෝධ කරගත්ත අර පටිච්ච සම්පාද ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. දෙන්නෙක්ව පිණ්ඩපාත ඇරලා උදේවරුවේ තුන් දෙනෙකුට ධර්මය දේශනා කළා. ඉතුරු තුන් දෙනා ඊට පස්සේ හවස්වරුවේ පස් දෙනාටම. ඊගාව දවසේ ඉතුරු තුන් දෙනාව පිණ්ඩපාත ඇරලා ඒ ධර්මයම උදේවරුවේ අනිත් දෙන්නට දේශනා කළා. හවස්වරුවේ ආයි පස් දෙනාටම දේශනා. මෙහෙම දවස් 21ක් මේ පස් දිනාට මේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළා. දේශනා කරලා අවසාන වශයෙන් තමයි අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන මේ අර සත්‍ය විභංගේ, එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්තන ද්වාදු සහකාරං විග්‍රහ කළේ. මේ විග්‍රහ කිරීමේදී මේ පස්වග මහණුන්ගෙන් දවස් 28ක් කිව්වා. නිකන් නෙමෙයි, එකක් දෙකක් නෙමෙයි, 21ක් කියලා. එක්කෙනෙකුට විතරයි අර මලකඩ තට්ටු තුන කැඩිලා විරජං වීතමලං ධම්මචක්කුං උදපාදු වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වුණේ. අනික ඇයට ඒත් නැහැ. අනික ඇයට ඒක උනේ නැහැ. ඉතින් ඒක නිසා මේක හිතන්න ඕන. මෙච්චර මේ පස්වග මහණුන්ට අමාරු වුණේ ඒගොල්ලෝ අර දිට්ඨිගත වෙලා අනාට ඥාන ලැබලා අභිඥා ලාභ ලැබලා ඒගොල්ලෝ හිතාගෙන හිටියේ නිවන එකමයි කියලා. ඉතින් ඒ අනුව බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මේ මගඵල ලැබුවට පස්සේ සෝතාපන්න ඵලයට අනික් හතර දෙනාටත් නැවත නැවත මේ ධර්මයේ දේශනා කළ පස් දෙනාවම සෝතාපට්ටි ඵලයට පත් කළා මුලින්. ඊට පස්සේ පස් දෙනාවම එකතු කරලා පස් දෙනාටම මේ අනුධම්ම සූත්‍ර හතර නිබ්බිදා කියන තත්වයට පත් වෙන්නට උපකාර වන මේ අනුධම්ම සූත්‍ර හතර ප්‍රශ්න විචාරීමක් හැටියට සූත්‍රය කියාදීලා උගන්වලා දේශනා කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරන්න අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. එතකොට අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණය අර අනුධම්ම සූත්‍ර හතර මම දැන් කිව්වේ අර අනිත්‍යානුපස්සී දුක්ඛානුපස්සී අනත්තානුපස්සී නිබ්බිදානුපස්සී කියන එක යථා පරිදි යථා භූත ඥාන දර්ශනය එයාට අර බැඳීමෙන් මිදී නිදහස් වෙන්න උපකාර වන ආකාරයටයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ. මේකේ තියෙන්නේ ඉස්සෙල්ලා විග්‍රහයක් කළා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ච දුක්ඛ විග්‍රහ කරලා ඊට පස්සේ අවසාන පියවර වූ අනත්ත විග්‍රහ කිරීමයි මෙතෙන්දි කළේ. මේ තුනම විස්තර කළ විග්‍රහ කරලා පැහැදිලි කළා. නමුත් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ අනත්ත කියන වචනේ විග්‍රහ කිරීම පමණයි. ඉතුරුවට පෙන්න ඒ නිසා ඒ පස්වග මහණුන්ට බුදුහාමුදුරුව දේශනා කරනවා රූපං භික්කවේ අනත්තා. රූපං භික්කවේ අනත්තා රූපංච හිදම් භික්කවේ අත්තා අභවිස්ස. අර කියනවනේ රූපං දිරති නාමගොත්තන් නදීරති කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා රූපං භික්කවේ අනත්තා රූපංච හිදම් භික්කවේ අත්තා අභවිස්ස. මේක අත්තා කියන්නේ අස්මිමානියෙන් මමත්වයෙන් මගේ කොට එක දිගටම තමන්ගේ කැමැත්ත අනුව පවත්වා ගැනීම කළ නොහැකි. එකයි අභවිස්ස කිව්වේ. අත්තා අභවිස්ස අනත්තා. ඒ අනුව නයිඩං රූපං ආබාධාය සංවත්තේ. යම් කිසි කෙනෙක් රූපය උපාදානය කරගත්තොත් නයිඩං නවත්තන්න බෑ. ඒක නිසා ඒ පුද්ගලයාට ආබාධයක් ආදීනව දුකට පත්වීමක් අසහනයට පත්වීමක් කම්පනයට චලනයට වේගයට පත්වීමක් තමා ආබාධ. ඒක නවත්තන්න බෑ. එනිසා අත්තා අභවිස්ස අනත්තා අනුපස්සනා කරන්න. ඒ අනුව ලබ්බේතච රූපං ලබ්බේචත රූපේ ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා හෝසි ඒවං මේ රූපං හෝතු. මේ රූපය මගේ කැමැත්ත අනුව හේතුවක් හැටියට අපි උපාදානය කරගත්තට ඒ ආකාරයට කැමැත්ත අනුව නවත්තන්න බෑ. ඒවං මේ රූපං මා අහෝසි. මා කියන්නේ මිදී නිදහස් වෙලා. මේකෙන් මිදී නිදහස් වෙන්න ඕන. එනන්න ඒක අහෝසි වෙනවා. ඒ අනුව යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා යථා පරිදි යථා භූත ඥාන දර්ශනයෙන් දැකගන්න ඕන. මේක අනත්තා අත්ත නෑ. මේක කැමැතිසේ පවත්වන්න බෑ. එතන් මම ඒසෝ ආමත් මේ ඒසෝ මේ අත්තාති කියන එක කරන්න බෑ. ඒ අනුව තස්මා රූපං ආබාධය එහෙම කළොත් ආබාධය මිදී නිදහස් වෙනවා. නච ලබ්බති රූපේ උපාදානය කරගන්නේ නෑ. ඒවන් මේ රූපං හෝති ඒවන් මේ රූපං මා හෝතිති. ඒ අනුව යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා. මේ වගේම වේදනා සංඥා සංකාර විඥාන පහටත් මේ විග්‍රහයටම කළා. යං රූපං අනත්තා අත්තා අභවිස්ස යං වේදනා අත්තා අභවිස්ස යං සංඥා අනත්තා අත්තා අභවිස්ස යං සංකාරේ විඥානේ අනත්තා අත්තා අභවිස්ස විග්‍රහ කළා. දැන් මීට ඉස්සෙල්ලා මේ අර අනිච්ච දුක්ඛාන නිච්ච සුඛාත්තත් විග්‍රහ කළා. අනිච්ච දුක්ඛානත්තත් විග්‍රහ කළා. මේ තුනම විග්‍රහ කරලා ඊට පස්සේ විඥානයත් මේ විදියට විග්‍රහ කළා. යම් විඥානං අනත්තා විඥානස්මින් ඉදං භික්කවේ අත්තා අභවිස්ස කියලා ඔය පහම පිළිබඳවම අනිච්ච දුක්ඛානත්ත විග්‍රහ කරලා ඊට පස්සේ බුදුහාමුදුරුව මේ අනිච්ච දුක්ඛ අනත්ත පංචස්කන්ධය පිළිබඳවම විග්‍රහ කළා. විග්‍රහ කරපු දැන් පංචවග්ගයේ භික්ෂූන්ට මේ පිළිබඳව නිවැරදි යථාභූත ඥාන දර්ශනයක් ලැබුණද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න ටෙස්ට් එකක් දුන්නා. එහෙම නැත්නම් ප්‍රශ්න මාලාවක් ඇහුවා. ප්‍රශ්න මාලාව ඇහුවේ මෙත්‍රිලක්ෂණය පිළිබඳව. මෙත්‍රිලක්ෂණය පිළිබඳව ප්‍රශ්න 165ක් අහලා තියෙනවා. දැන් ඉස්සෙල්ලම මේ පංචවග්ගයේ භික්ෂූන්ට ඒ සියලු දේ කියා දුන්නා. කියා දීලා ඒගොල්ලන්ගේ දැනුම දැක්ම කොහොමද කියලා බලන්න තමා මේ පරීක්ෂණය ටෙස්ට් එක දුන්නේ. පළවෙනි ප්‍රශ්නේ සංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. සංකින් මඤ්ඤත. මඤ්ඤත කිව්වේ මමත්වයෙන් අස්මිමානෙන් යම් රූපයක් අපි යම කෙනෙක් උපාදානය කරගන්නවා නම් ඒ රූපය ඒ අස්මිමානයෙන් උපාදානය කරගන්නා පුද්ගලයාගේ කැමැත්ත අනුව දිගටම ඒ ආකාරයෙන්ම පවත්වන්න පුළුවන්ද පැවතින්නේ නැද්ද කියන ප්‍රශ්නය ඇහුවා. රූපං නිච්ඡං වා අනිච්ඡං. එනිසා මේ රූපයක් තමන්ගේ මඤ්ඤත කැමැත්ත අනුව අස්මිමානය අනුව ප්‍රියමනාපසේ උපාදානය කරගත්තා නම් ඒ රූපය නිච්චසේ පවතිනවද එහෙම නැත්නම් අනිච්චද කියලා ප්‍රශ්නයක් ඇහුවා. අර මේ පංචවග්ගයේ භික්ෂූන් කිව්වා, උත්තර දුන්නා අනිච්ඡං බන්ති. නිච්ච නෑ, අනිච්ඡං බන්ති. ඊළඟට දෙවැනි ප්‍රශ්නය ඇහුවා, යං පනා නිච්ඡං. යමක් නිච්චසේ පවතින්නේ නැත්නම් අනිච්ඡනං එක යං පනා නිච්ඡං. ඒ අනුව ඒ පුද්ගලයාට උරුම වෙන්නේ දුක්කද සුකද. දුක්ඛංවා තං සුඛංවා. ඒ පුද්ගලයාට උරුම වෙන්නේ සැපයක්ද දුකක්ද ඇහුවා. යමක් යම් රූපයක් තමන්ගේ කැමැත්ත අනුව උපාදානය කරගත්තා, ඒ රූපය තමන්ට කැමතිසේ පවත්වන්න බැරි නම් ඒ පුද්ගලයාට උරුම වෙන්නේ සුකද දුකද ඇහුවා. දුක්ඛං බන්තේ කිව්වා. දුක්ඛ දෙවෙනි වේශයයි උරුමයි. යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මෙතන අනත්ත කියන වචනේ මෙතනත් තියෙන විපරිණාම ධම්මයි. දැන් ඊයේ කිව්වේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ අනත්ත කියන වචනේ විපරිණාම ධම්මයි. මේ සූත්‍රයේ තියෙන අනත්ත ලක්ෂණ සූත්‍රයේ යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. ඒක මේක විපරිණාමයටපත් වීම තමයි අනත්ත. විපරිණාම අවිපරිණාමයේ තමයි අත්ත. ඉතින් ඒක නිසා මේක කියන්නේ මේ විපරිණාමයේ තමයි අනත්ත කියන වචනේ. එනිසා විපරිණාමය කියන එකයි මේකයි එක සමාන අර්ථයක් ගෙන දෙන වචන දෙකක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මේක තේරුම් නොගත්තොත් මෙතෙන්දී යම් ආකාරයක දහම් ගැටලුවක් එනවා. මේ ඔය සාකච්ඡාව පොඩ්ඩක් නවත්වනවාද? මේ ඒක නිසා මෙතන කල්පනා කරන්න ඕන මේ ප්‍රශ්න තුනක් ඇහුවා. යම් තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං, යම් පනා නිච්ඡං දුක්ඛං වා සුඛං, යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං නම් කල්ලං ඌතං සමනුප්පස්සිතුං ඒතං මම හේසෝ ආමස්මි හේසෝ මේ අත්තාති. මේක මගේ කොට මම කොට මගේ වශයෙන් මගේ කැමැත්ත අනුව පවත්වන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. මේ විපරිණාමයට පත්වෙන සැප බලාපොරොත්තුවෙන් දුක උරුමවන නිත්‍යසේ පවත්වන්න බැරි අනිත්‍ය වූදේ ඒ විදිහට ගන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. උපාදානය කරගත්තොත් යහපත්ද අයහපත්ද නො හේතම් බන්තේ කියලා ඒක කරන්න බෑ කියන. දැන් මේ පස්වග මහණුන්ට මේ ප්‍රශ්න ඇහුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය යථා පරිදි අවබෝධ කරවන්. ඉතින් ඒ අනුව මේ රූපය පිළිබඳ ප්‍රශ්න තුනක් ඇහුවා. ඒ වගේම වේදනා පිළිබඳවත් ඒ තුන ඇහුවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත සංඥා සංකාර විඥාන පහ ගැනම ප්‍රශ්න 15ක් පස්වග මහණුන්ගෙන් අහලා පිළිතුරු නිවැරදිව ලබා ගත්තා. එයට යථා භූත ඥාන දර්ශනය ලැබුණු බව. ඊළඟට නැවත මේ දැන් මේ ප්‍රශ්න 15 ඇහුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳවයි. ඊළඟට මේ රූපයේ නැවත 11 ආකාර ප්‍රශ්න ඇහුවා රූපය පිළිබඳව. මේ රූප තස්මාතිය භික්කවේ යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත යං දුරේ සන්තිකේ. මේ රූපය පිළිබඳව 11 ආකාර ඌ රූපයක් පුද්ගලයෙකුට අර අතීත රූපත් උපාදානය කරගන්න පුළුවන්, වර්තමාන රූප, ඒ වගේම අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝනතු රූප, අජ්ජත්තික බාහිර රූප, ඒ වගේම හීන රූප, ප්‍රනීත රූප 11ක් උපාදානය කරගන්න පුළුවන්. මේ 11 පිළිබඳවම මේ වගේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තුන ගානේ ඇහුවා. ඒ වගේම වේදනාව පිළිබඳවත් ඒ ප්‍රශ්න 11ම අර තුන් පැත්තට අනිච්ච දුක්ඛ අනාත්ත ඇහුවා. ඒ වගේම සංකාර පිළිබඳවත් විඥාන පිළිබඳවත්. එතකොට මේ සියලු දේ පිළිබඳව එක එක ප්‍රශ්න පස්වග මහණුන්ගෙන් බුදුහාමුදුරුවෝ අහලා නිවැරදිව ඒ අයට මේක යථා භූත ඥාන දර්ශනයක් ලැබුණද කියන එක පිළිබඳව, තේරුම් ගත්තද කියන එක පිළිබඳව අර ටෙස්ට් එකක් දුන්න, පරීක්ෂණයක් කළා. අන්තිමට යංකින්චි විඥානං, දැන් මේ රූප වේදනා සංඥා සංකාර අහලා යංකින්චි විඥානං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත යන් දුරේ සන්තිකයේ 11 ආකාර වූ මේ ප්‍රශ්නම අහලා සබ්බං විඥානං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨම්මං. මේ යථා භූත ඥාන දර්ශනය පස්වග මහණුන් තුල ඇති කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ත ආකාරයට රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධය පිළිබඳව. ඒ අනුව ඒ යථා භූත ඥාන දර්ශනය ලැබීම නිසා එවම් පස්සම් භික්කවේ සුතවත් අරිය ශ්‍රාවකෙක් වුණා. සුතවා අරිය ශ්‍රාවකෝ රූපස්මින් පිනිබ්බින්දති. ප්‍රතිඵලය තමයි අර අනුධම්ම සූත්‍ර හතරේ අවසාන ප්‍රතිඵලයමයි මේකෙත්. ඒ සුතවත් අරිය ශ්‍රාවකෙක් මේ වගේ අනුපස්සනා කරනකොට රූපස්මින්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසුපි නිබ්බින්දති, විඥානස්මින්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුත්තස්මින් විමුක්ති ඥානං හෝති, කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානං මේ ආරහතුන් වහන්සේගේ සිතේ ඇතිවන ගතිය තමයි කීනං ජාති කීනා ජාති අර කීනම් පුරාණං කියන එක කීනා ජාති බුසිතම් බ්‍රහ්මචර්ය කතං කරණීයං කරගත යුතු සියල්ල කරගෙන අවසාන වුණා නාපරං තවත් ඉතිර වෙන්න දෙයක් නැහැ තරණය කරන්න දෙයක් නැහැ තරණය කළා අවසානයි නාපරං ඉතත්තායාති ඉහාත්මේදීම යාත්ම සුඛ වේරණපත් වෙලා දැනගත යුතු සියලු දේ තමා තුළින් දැනගත්තා පජානාති ඒ අරහතුන් වහන්සේගේ ලක්ෂණ ඒ අනුව ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගයා භික්ඛු භගවතු භාසිතං අම්බිනන්දුන්ති ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානී පංචවග්ගයානම් භික්ඛූනම් අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චින්තු අර පංචවග්ගයේ භික්ඛූන්ම අරහත් ඵලයටම පස් දිනාම එකවරම මේ අනිච්ච දුක්ඛ අනාත්ත යථා පරිදි තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත ඉවත් කළා ඒතං මම හේසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන මෙතෙක් කල් තිබුණු වැරදි දැක්ම සදහටම සහ මුලින්ම ඉවත් කරලා නිබ්බිදා කියන තත්ත්වයට පත් වුණා නිබ්බිදා කියන තත්ත්වය තමයි නිවන නිබ්බිදා තත්ත්වයට පත් වෙන්න තමයි කවුරුත් බලන්නේ දැන් ඔය නිබ්බිදා කියන එක ඔය සූත්‍රයේ ඔය සූත්‍ර ගණනාවකම තියෙනවා ඔය නිබ්බිදා කියන එකට අර නිබ්බිදානුපස්සී විහරති කියන තැනත් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ නිබ්බින්දති කියන තැනට ත්‍රිපිටක පරිවර්තක කාර්යෝ පරිවර්තනය කරපු මෝඩ මෝග පුරුෂයෝ දාලා තියෙන වචනේ සිංහල මිනිසුන්ට තේරුම් ගන්න කලකිරි අරහතුන් වහන්සේ කලකිරෙනවා කියලා කියනවා. මේවා තමයි නිවන බැහුව විකෘති ආනන්තරිය පාප කර්ම කරගත්ත පෘථග්ජන පුද්ගලයන්ගේ වැඩ. ඉතින් ඒක නිසා දැන් මේ නිබ්බිදා කියන්නේ නොබැඳීම. මේ උපාදානය කරගන්නේ බැඳුණු නිසා. නිබ්බිදා කියන්නේ කිසිසේත්ම කලකිරීමක් නෙමෙයි. කලකිරීම කියන්නේ යම් ද්වේෂයක්. ද්වේෂයක දෙවෙනි වේශයක ලක්ෂණය. මිනිහ කලකිරෙන්නේ ද්වේෂයෙන්. කලකිරීම කියන එක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැති වචනයක්. මේ ආර්යයන් වහන්සේට නිබ්බිදා කියන්නේ බැඳින්නේ නැහැ. මෙතෙක් කල් බැඳි බැඳි ආවදීන් මිදි නිදහස් වීම තමයි. දැන් මේ මිදි නිදහස් වීමයි නිබ්බිදා. ඉතින් මේක තේරුම් ගන්න බැරුව මුළු ත්‍රිපිටකයේම යම් තැනක නිබ්බිදා කියලා තියෙනවා නම් එතෙන්ට කලකිරීම කියන එකයි පරිවර්තකයෝ දාලා ඒක තමයි නිවන බැහුම්. ඊළඟට මේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියන එක ඔය ත්‍රිපිටක කාරයන්ට කිසිසේත්ම තේරුමක් ගන්න බැරුව කියලා තියෙන පරිවර්තනය කළ තියෙන නම පරිවර්තනය කළ තියෙන කොහොමද? අනාත්ම ලක්ෂණ. අනත්ත කියන්නේ විපරිණාමය. අනත්ත කියන්නේ මොකද්ද? විපරිණාමය. මොකද්ද විපරිණාමයට පත් වෙන්නේ? අපි මේ ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා මම අර උදාහරණයක් කිව්වේ අර තරුණෙක් අවුරුදු 20 විතර අවුරුදු 18 ගෑනු ළමයෙක්ගේ රූපයක් අරගෙන අර නිත්‍යසේ පවත් නවත්ත ගත්තා කියලා දැන් අර තමන්ගේ අර චිත්තසංතානයේ මනෝමයකයි තැන්පත් කරපු දේ නිත්‍යයි නමුත් අර ස්වභාවයෙන් අර ගෑනු ළමයාගේ රූපේ මොකද වෙන්නේ? විපරිණාමය. මෙන්න මේකයි අනත්ත. නමුත් අර දැන් තමන් තැන්පත් කරගත්ත එක විපරිණාමයට බඳ වෙන්නේ නැහැ. ඒක නිත්‍යයි. නමුත් අර ස්වභාව ධර්මයේ තියෙන එක විපරිණාමයට පත් වෙන නිසා අනත්තයි. මේකයි තේරුම. ඉතින් ඒක නිසා මේක අනාත්ම කතාවක් මෙතන කොහෙවත් නැහැ. මේක තියෙන්නේ අනත්ත. අනත්ත කියන්නේ විපරිණාමය. අනිපාරමික ලක්ෂණ තුනක් නෙමේ තියෙන්නේ කන තුනක්. කපා නිදහස් විය යුතු තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කිරීමෙන් කපන්න ඕන නිත්‍ය සුඛාත්ත කියන අස්මිමානය. ඒ නිසා කන කියන එක තේරුම් ගන්න බැරුව එතන කියලා තියෙන අනාත්ම ලක්ෂණ කියන වැරදි පරිවර්ත. ඒ නිසා මේ සිංහලට ත්‍රිපිටකය පරිවර්තනය කළ මිනිස්සුයි මේ මුළු නිවනම බැහුවේ, විකෘති කළේ, විනාශ කළේ, වෙනස් කළේ, වෙන කවුරුවත් නෙමෙයි. ඉතින් ඒක නිසා සිංහලට පරිවර්තනය කිර මිනිස්සු තමයි ඔය අනන්තරීය පාප කර්ම කරගෙන තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේවා කළේ ඒ කාලේ බොහොම හොඳ පඬිතුයෝ කියලා රට පිළිගත්ත පුද්ගලයෝ මේ වැඩේ වැරදියට කළා. සුද්ධයි මේක ඉස්සෙල්ලම කළේ. ඊට පස්සේ සිංහල මිනිස්සුත් ඒ කාලේ හිටිය අය ඔය සංස්කෘත වචන දාලා ඔවා පරිවර්තනය කළා. මේ සිංහල බෞද්ධයාගේ ඔබ හැමගේ මෞද්‍ය මව්පියන්ගේ මුතුන් මිත්තන්ගේ නිවන වැහුවා වහැබුව පුද්ගලයෝ කවුද? ඔය කියන අටුවා ටීකා ටිප්පණී ලියපු ඔය වැරදි භාවනා ක්‍රම ලංකාවට ගෙනල්ලා ඔය හුලං ඇදීම් පිටකිරීම් බඩ පිම්බීම හැකිලීම වගේ පුරුදු කරපු මේ වැරදි මිනිස්. ඉටිසලාම එකක් තිබුන්න. ඊට පස්සේ තමා මේ ඔක්කොම් පලිබෝධ අර මහායානික සාංගනික නිකායෙන් ගෙනල්ලා බෞද්ධයෙක්ගේ නිවන වැහුවා. ඔය මෝඩේ හරක් රැලක් වගේ කරගෙන දක්කගෙන යන්න පුළුවන් විදිහට බ්‍රේන් වොස් කළා පොඩි කාලේ. ඔය ආගමෙන් ඔය අබම් භූත ආශ්චර්ය බුද්ධ චරිතයේ ලියපු මිනිස්සු තමයි මේවට වගේ කියන්නේ. ඔය රේණුකානේ හාමුදුරුව තමයි බොහෝ දුරට වගේ කියන්නේ. මේ සියලු පොත් විකෘති කළා. විසුද්ධි මාර්ගයේ ගරු කොටලු ගුරු කොටලීලා මිනිසුන්ව විකෘති කළා. දැන් ඔය පිළිවෙන් වල උගන්වන්නේ කවුද? මොනවද? රේණුකාන හාමුදුරන්ගේ ඔක්කොම වැරදි පටිච්ච සම්පාද පොත්, විදර්ශනා භාවනා, සතර ආටිපට්ඨාන පොත්. ඔය උලං ඇදීම් පිටිකිරීම තමයි ඒ පැත්තේ කරන්නේ. එක වැඩ බිම්බීම හැකිලි. ඔය නෙමේ ආනපාන, ඔය නෙමේ ආශ්‍රපස, ඔය නෙමේ බුද්ධ භාවනා. ඔයන් රාගමුල ද්වේෂමුල මොහොමුල උදුරන් බෑ. සමහර විට සමහර කෙනෙකුට ටිකක් හිතට වේදනාවක් අමාරුවක් එනවා. අපි මෙත්තේරකල් ගරු කොට ගුරු කොට සැලකුවේ රේණුකානේ හාමුදුරුවෝ. රේණුකානේ හාමුදුරුවෝ යම් ආකාරයක සිල්වත් තමයි. ඔය හැම කෙනෙකුටම වගේ වැඩියෙන් අපි දන්නවා අපේ ගමට කිට්ටුව රේණුකානේ හාමුදුරුවෝ ජීවත් වුණේ ජීවිත ගත කළේ ඔකොණුවිට විනාලංකාර. නමුත් ඒ කාලේ හැටියට රේණුකානේ හාමුදුරුව යම් දෙයක් කිව්වා. නමුත් මේ සියලු දේ අර බුරුමයෙන් ගෙනාව ප්‍රාණයාම වැරදි අර මහා සාංගික නිකායේ බලපෑම් වලට කොටු වුණ දේවල්. ඒ කාලීටින් බුදුදහමක් නොතිබූ නිසා රේණුකානේ හාමුදුරුව කියපු සරල දේවල් මිනිස්සු පිළිගත්තා. හැබැයි ඔය කාලේ හිටිය බොහෝ අය විශේෂයෙන්ම පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ ඔය 1940 ගණන්වල කවුරුත් දන්නවා ඔය ඒ කාලේ නොයෙකුත් පුවත්පත් තිබුණා. ඔය සිංහල බෞද්ධයාව ඔමම පොඩි පොඩි පුවත්පත් තිබුණා. මේ පුවත්පත්වල රේණුකානේ හාමුදුරුවෝ සහ පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවන් අතර නොයෙකුත් වාද විවාද වුණා. ඒ වගේම මාටින් වික්‍රමසිංහ මහත්තයා අර භවතරණය කියන පොතේ ඔය රේණුකානේ හාමුදුරුවෝ පටිච්ච සමුප්පාද විවරණ පොත ලියලා ප්‍රසිද්ධියටපත් කළාට පස්සේ තමයි මාටින් වික්‍රමසිංහ මහත්තයා භවතරණය පොතේ සම්පූර්ණම රේණුකානේ හාමුදුරුවෝ කියපු සියලුම මත හරියට ඇතෙක් බට මේ මිටියක් බට ගාලා තලන්නා වගේ මේක විනාශ කරලා කියලා ඒ කාලේ පත්‍රිසි. ඉතින් ඒක නිසා ඒක ඇත්ත. මාටින් වික්‍රමසිංහ මහත්තයාට හොඳ දැනීමක් තිබිලා තියෙනවා මේක මේ වැරදි කියලා. නමුත් ඒ කාලේ පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ට හරි ඒ වගේම EW අධිකාරම් මහත්තයත් මේක පිළිබඳව මේ විසුද්ධි මාර්ගයේ සහ රේණුකානේ ආමතුරුන්ගේ පොත් පිළිබඳව අර ඒ EW අධිකාරම් මහත්තයාගේ thesis එකක් ලියපු ඉංග්‍රීසි පොතේ මේක වැරද්ද බොහොම බලවත්සේ පෙන්වලා දීලා තිනවා. ඒ වගේම වල්පොල් රාහුල හාමුදුරුවෝ සත්‍යෝදය පොතේ මේවා වරද පෙන්වලා. හැබැයි ඒවා තේරුම් ගන්න බැරි වුණේ වරදක් තියෙන බව ඔය කවුරුත් තේරුම් ගත්තා. අධිකාරම් මහත්තයා ඒ වගේම පොල්ලත්ති බුද්ධදත්ත හාමුදුරුවෝ මේ මාටි වික්‍රමසිංහ මහත්තයා ඒ වගේම උඩුකැන්දුවල සරණංකර හාමුදුරුවෝ මෙහෙම ගිහි පැවිදි දෙපිරිසම මේකේ ලොකු වරදක් කොතන හරි තියෙන බව දැනගත්තා. හැබැයි වරද නිවැරදි කරන්න ඒගොල්ලන්ට ඥානයක් ධර්මයක් තිබුණ නැහැ. හේතුව මොකෝ මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදයේ වැරදි බව දැනගත්තට කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය කියලා එකක් තියෙනවා කියලා මේ කාටවත් කියන්න බැරි වුණා. ඒ වගේම මේ සන්දේශනාව ද්වතාවේති පරිවර්තයේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේති පරිවර්තයේ කියන්නේ නැතුව මේකේ අර වරද හැටියට පෙන්න දුන්නට වරද නිවැරදි කළා නිවැරදි මාර්ගයට පිළිවෙතට බෞද්ධයෙක් යොමු කරන්න තරම් චතුරාර්ය සත්‍යමයි ඕක. වරද කියන එක එකක්. වරද නිසා දිගින් දිගටම වරදේ පාත්වාගෙන යෑම සමුදය. ඒ සමුදය නිරෝධ කිරීම වරද නිවැරදි කිරීම. ඒ මාර්ගය නිවැරදි මාර්ගය අනුගමනය කිරීම නිරෝධගාමී පටිපදාව. කොතනක් තියෙන චතුරාර්ය සත්‍ය. ඒ නිසා හතරම කියන්න පුළුවන් වෙනවා නම් අර සන්දේශනාව ද්වතාවේටි පරිවර්ති චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මේටි පරිවර්ත්‍ය සියලු දේ පැහැදිලි කළා. මේක ධර්මය විවෘත කරන්න ඕන අවශේෂ ලෝකයන්ටත් භාවිතයට ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් ඒක නිසා මේක ඔය ත්‍රිපිටක පරිවර්තන කාර්යෝ මේ 1954 පත් කරපු මණ්ඩලය ඒ වගේම අර සොයිස මහත්තයා පරිවර්තනය කරපු ත්‍රිපිටක වලින් උනේ එතෙක් කල්වත් රැඳුණු මේ බුද්ධ ධර්මය වැරදිම වැරදි පාරකට ගිහිල්ලා මිනිස්සු සහ මුලින්ම නිකන් හරක් රැලක් වගේ දක්කගෙන යන්න පුළුවන් විදිහට මෝඩ ගුඩ බුද්ධාගම් කාර්යෝ වගේක් කරන්න ඔය පොත් පෙළ සහ ඔය පුද්ගලයන්ගේ ඔය පරිවර්තන සහ අටුවා ටීකා ටිප්පණි විසුද්ධ මාර්ගයේ ගුරු කොට ගරු කොට ලියපු පොත්පත් හේතු වුණා. තව එක පුද්ගලයෙක් නෙමෙයි තව හුඟක් ඉන්නවා. නමුත් මේ අර තව මාතර පැත්තේ යම් කෙනෙක් විසුද්ධි මාර්ගයේ පරිවර්තනය කළා පොත් ලිව්වා. මේ වගේ තව හුඟක් ඉන්නවා. නමුත් බලවත්සේම උනේ මේ රේණුකානේ හාමුදුරන්ගේ පොත් තමයි වැරදියටම ලියලා මිනිසුන්ව නොමග යවලා මිනිසුන්ට අතරමං කරන්න හේතු. මොකද සියලු දහම් පාසල් පොත්වල සියලු පිරිවෙන්වල පොඩි හාමුදුරුවන්ට සියලු මේ තැන්වල උගන්වන්න ගත්තේ ඔය පොත්. ඒකයි උනේ. මේවා නොකිය හොඳ නැහැ. දැන් නොකියන තරමට තවත් මේවා දැන දැනත් වහන් කරොත් තව තවත් මිනිස්සු එන්නේ අර අතරමං වෙලා තව තවත් දුකටෙන් දුකටේට තව තවත් දුකෙන් දුකට තව තවත් පැවැත්ම තුළ අතරමං වීමමයි. ඒ නිසා මේවා තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ කාලාමා සූත්‍රයක මා සමනමු න ගරුති කිය. මොන තරම් අපි ගරු කළ ශ්‍රමණයන් කෙනෙක් වුණත් වැරදි දේ කළා නම් බුදුහාමුදුරුවොත් එදා කළ ඒකයි. දැන් එදා බුදුහාමුදුරුවෝ උපත ලැබූ අවස්ථාවේ ඔය ශාස්ත්‍රවරු වච්චක සත්‍ය ගොත්තලා නිගණ්ඨනාථ පුත්තලා මිනිසුන්ව බොහෝම රවට්ටගෙන මිනිසුන්ට මේ පැවැත්ම හදන්න නොයෙකුත් දේවල් කිව්වා. ඒ වගේම තමයි
ගෞරවනීය ස්වාමීන් වහන්ස මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ මුත්‍ති විමුක්ති පරිමුක්ති කියන පරිමුක්ති කියන
මුත්‍ති කියන්නේ විදී නිදහස් වීම, විමුක්ති කියන්නේ වෙන් කර කර වැරදි දේ වෙන් කර කර මිදී නිදහස් වීම. විමුක්ති පූර්ණ වශයෙන්ම සියලු වැරදි වලින් මිදී නිදහස් වීම පරිමුච්ඡති. මුක්ති කියන්නේ මිදී නිදහස් වීම. විමුක්ති කියන්නේ වැරදි වෙන් කර කර වැරදි දෙයින් මිදී නිදහස් වීම. පරිමුච්ඡති කියන්නේ පූර්ණ වශයෙන්ම වෙන් කර කර වැරදි දෙයින් මිදී නිදහස් වීම පියවර තුනක්. මේ මුත්‍ති විමුත්‍ති පරිමුත්‍ති කියන එක සුද්ධි විසුද්ධි පරිසුද්ධි කියලා පස්සේ කාලෙක ලියලා
තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ විමුත්‍ති ඇවිල්ලා දෙකකට බෙදලා තියෙනව නේද?
විමුත්‍ති නෙමෙයි දෙකකට බෙදලා තියෙන්නේ. ඒ තියෙන්නේ ප්‍රඥා විමුක්තියයි චේතෝ විමුක්තියයි. ඒක ඒක ප්‍රඥා විමුක්තිය එකක් චේතෝ විමුක්තිය එක. සිතේ පිරිසිදු බව ඇතිවීම චේතෝ විමුක්තිය, මනසේ ඥානයේ පිරිසිදු වීම ප්‍රඥා විමුක්තිය.
වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
අරහතුන් වහන්සේ අවසරයි. දැන් අපි බණට වඩිනකොට ස්වාමින් වහන්සේ කෙනෙක් බණ ඉවර වෙලා පූජා කරනවා පිරිකර. ඒක අපි දානිට වඩිද්දි වෙන හාමුදුරු කෙනෙකුට පූජා කරන්න කියන එක හරිනේ අරහතුන් වහන්සේ? බණට වඩිනකොට රෑ බණකට වඩිනකොට බණ ඉවර වෙලා පිරිකරක් පූජා කරනවනේ. ඒක අපි
ඔව් ඒක ඇත්ත වශයෙන් ධර්මාසනයේ ඉඳන් ඒ පිරිකර බාර ගැනීම වැරදි. ධර්මදේශනාව අවසන් කරලා ධර්මාසනයෙන් බැහැලා ගිලම්පස ගන්න තැනක් තියෙනවා. තියෙනවද? ඔව්. ඒ වෙලාවේ පිරිකරක් ගත්තට පාර ගත්තට කමක් නැහැ. මොකද අර කිංටි සූත්‍රයේ තියෙනවා ධර්මාසනයේ ඉඳන් මේ පිරිකර ගත්තොත් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා ධර්මදේශනාව අවසන් කළා, පින් දීලා අවසන් කළා, ඊට පස්සේ ගිලම්පසයක පූජා කරනවා. ඒ ගිලම්පසයක පූජා කරන්න ගිලම්පසයක ගන්න ඒ ආසන ධර්මාසනේ නෙමෙයි, ඊට පස්සේ වෙන ආසනයක් පනවල ඒක ධාර්මිකව දැනගන්න ඕනේ. ඒ ආසනේ ඒක දානශාලාව වගේ තමයි. ඒ දානශාලාවේ ඉඳන් ඒ පිරම්පස පූජ කරපු තැන ඉඳන් අර පිරිකරක් ගත්තට වරදක් නැහැ. එහෙමයි කරන්න ඕනේ.
හෙලේ
ගායකයන්ට අවශ්‍ය නම් පිරිකරක් පූජ කරන්න. දැන් මේ ඇත්ත වශයෙන්ම මෙතන මේ කරන්නේ ඔය තුන් මාසේ හත් දවසේ තුන් මාසේ අවුරුද්ද දානවලටනේ. දැන් හරිනම් කරන්න ඕන නියම නිවැරදි ආකාරයෙන්ම නම් ඒ ධර්ම දේශනාව කරන අවස්ථාවේදී ගිලම්පස එකක් ගත්තත් කමන්නේ. ඒ වෙලාවේ පිරිකර පූජ කරන්න ඕනෙත් නෑ, හොඳත් නෑ. ඊට පහුවදා දානයක් දෙනවනේ. දානෙ දෙන වෙලාවේ අර ඕනම කෙනෙකුට අර ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට අවශ්‍ය පිරිකර සියල්ල පූජ කරයි. මොකද දානශාලාවේ දානෙ දෙන වෙලාවේ පිරිකර පූජ කරන වෙලාව. ඒක ප්‍රශ්නයක්. නමුත් අර ධර්ම දේශනාව කරන අවස්ථාවේ දැන් පුරුදු වෙලා තියෙන්නේ මිනිස්සු පිරිකර අරගෙන ඉන්නේ අර ධර්ම දේශනාව කරන වෙලාවේ හෙට දාන්න එන්න බැරි මිනිස්සු. ඒ මිනිස්සුත් අර දෙන පූජා කරන ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට පූජා කරන්න වෙලා තියෙනවා. ඒකයි ඔගේ ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා දැන් ඉස්සර එහෙම මේ කිසි වෙලාවක ධර්මාසනයේ ඉඳන් ධර්ම දේශනා කරන වෙලාවට පිරිකරක් බාරගත්තේ නැහැ. පිරිකර බාරගත්තේ දානශාලාවේ දානේ දෙන අවස්ථාවේ. ඒක හරි. ඒක ප්‍රශ්නයක්. පිරිකර කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. මේකත් හරියටම තේරුම් ගන්න ඕන මාගදී භාෂාවේ වචනය පිරිකර. පරිස්කාර. පරිස්කාර කියන්නේ පරිහරණයට උපකාරක සිව්පසය. අද වෙන විට පරිහරණයට උපකාරක නොවන දේවලුත් මිනිසු පූජා කරනවා. එකයි වරට. දැන් අටපිරිකර, ඔය අටපිරිකරේ තියෙන ප්‍රධානම දේ මොකද්ද? පාත්‍රය. සියම් නිකායේ මල්වතුස් ගිරි පාසවල මේ සම්මත අය පාත්‍රයෙන්ද බලනන්නේ? පිඟානේද? පිඟානේ කනවා, පාත්‍රයේ වළඳනවා. මේකත් මේවා විවෘත කළා කියන්න ඕන. ඉතින් ඒක නිසා පිරිකර දැන් පූජා කරනවා. අට පිරිකර. ඔක විකුණනවා මිසක් පරිහරණයට කරනවාද? නෑනේ, ඒක පිටිකරක් වෙන්න. විකුණුවොත් ඒක පිටිකරක් වෙන්න. ඒක අර පටිගන් පටිග්‍රහණා කරා වෙනවා. ඒක ප්‍රතිග්‍රහණය කරනවා. ඉතින් ඒක නිසා අද ඔය අටපිරිකර මේ රවුම යනවා විකුණ විකුණ මිසක් පරිස්කාරයක් නෙමෙයි. ඒක නිසා මේ වගේ බොහෝ දේවල් අද වැරදි විදිහට භාවිතයට අරගෙන
තියෙනවා.
ඔව්, ඉතින් ඒකට හේතුව මොකද? මේ පිරි අටපිරිකර සමහරට දැන් දහස් වරක් නැවත හදනවා විකුණනවා හදනවා විකුණනවා. ඒකයි හේතුව. ඒකයි හේතුව. ඒක විකුණන්න හුවමාරු කරගන්න පාවිච්චි කළා මිසක මේක පරිහරණයට පුළුවන් විදියට හදලා නැහැ. නමුත් ඒ කාලේ එහෙම නෙමේ, අටපිරිකරක් පරිහරණයකට අවශ්‍ය අංග 8ක් මේකේ තිබුණේ. දැන් අද කවුද ඉන්ඩිකට්ටුව නූල් බෝලේ දැලිපිහිය පාවිච්චි කරන්නේ? ඈ, ඒවා පිරිකර නෙමේ. ඒවා දැන් අද ඔය වෙන වෙනේවනේ, රේසර් ඒ වගේම මැෂින් එකෙන් කපන්නේ, රේසර් එකෙන් කපන්නේ, දැල්පිහෙන් කපන්න දන්නෙත් නැහැ. කැපුවොත් දවසයි දෙකයි ඉවර. ඉතින් මේක හොඳට කල්පනා කරන්න ඕනේ. එහෙමනම් අද අටපිරිකර දෙන්න ඕනේ දැල්පිහ නෙමෙයි, රේසර් එක. සිවුරට දෙන්න ඕනේ අඳින එක. පිඟානක් දෙන්න ඕනේ පාත්‍රය නෙමෙයි. ඈ, පිඟානේ මේ කන්නේ පාත්‍රයේ වළඳනවා. බලඳ කියන එකේම තියෙනකෝ. බලඳ කියන්නේ මොකෝ? අපි කාටවත් පේන්නේ නැහැ. දැන් ඇතුළට පාත්‍රයට පූජ කළාම බලඳනකට කාටවත් පේන්නේ නැහැ. පිඟානේ මොකද? ඕන කෙනෙකුට පේනවා. ඒක වළඳක් නෙමෙයි, ඒක පිඟානක්. මේවා කල්පනා කරන්න. මේවා කල්පනා කරලා දැන් අද මේ බුදු බුද්ධ ශාසනයම හදන්න ඕන. නැතුව හරියන්නේ නැහැ. පොඩි ඔය සාමනීර යන් මහන්සේලාට පිළිවෙන්වල මෙන්න මේවා තමයි ගුණධර්ම. මේවා තමයි මහා රාහුල වාද සූත්‍රයේ තියෙන ගුණධර්ම. අර අනුස්සති, අනුපස්සනා, දෝතාවිය, ආනපාන සති මේවා තමයි කියadinu. මේවයි ඇත්ත වශයෙන්ම දහම් පාසල්වල බුද්ධ ආගම පොත්වල තියෙන්න තිබුණ. වෙන මොකක්වත් ඔය කියන දේවල් නෙමෙයි.
රහතුන් වහන්සේ හෙළේ කියන මිනිසුන් පහළුණේ එකටම ලංකාදීපේ නේද?
මොකද්ද
හෙළේ කියන මිනිසුන් පහළුණේ?
දැන් මේ හෙළේ කියන්නේ සිව් හෙළයක්. ගෝත්‍ර හතරක් හිටියා. නාග හෙළ, දේව හෙළ, යක්ෂ හෙළ, රක්ක හෙළ. රක්ක හෙළට කිව්වා කුම්බණ්ඩ කියලා. කුම්බණ්ඩ හෙළ. මේ අයට රජුලුත් හිටියා. යක්ක හෙළේ මේ රජුරුව තමයි වෙසමුණි. නාග හෙළේ තමයි මේ විරූඩ. ඊට පස්සේ විරුඩ විරුපාක දසරට මේ අර යක්ෂනාග ගෝත්‍ර වල රජවරු. ඒ වගේම දේවහෙළේ හිටියා තව හුඟක් රජවරු. දේවහෙළේ අර ජනපද 12 ජනපදයක් තිබුණානේ. ඒවා හිටියා තව සාක්‍ය, ලිච්ඡවීන්, වජ්ජීන්, මල්ල, මතුරා, මිටිලා, අංග, මගද මේ රටවල් වල මේ දේවහෙළේ ජනපද. මේ ජනපද කියන්නේ ඒ කාලේ රාජ්‍යයක් කිව්වේ අද වගේ නෙමේ. සමහර විට ගම් 100ක් 200ක් 3800ක් 500ක් තමයි තිබුණේ.
දැන් මිනිසුන්ට යන්ත්‍රයක් දානවා අපලවලට. ඒක වැරදි නේද ස්වාමීන්?
මොකද්ද?
දැන් මිනිසුන්ට යන්ත්‍රයක් දානවා අපලවලට කියලා. ඒක වැරදි නේද? හරියන්තේ ආනපාන සති භාවනාව නේද?
ඔව්, හරියන්තේ නම් ආනපාන සති භාවනාව. දැන් ඔය නක්ෂත්‍රකාරයෝ, යන්ත්‍ර මන්ත්‍රකාරයෝ තාවකාලික පැලැස්තර පිළියමක් යන්ත්‍රයක් දාන නූලක් බඳිනවා, පිරිත් නූලක් බඳිනවා, අර මන්ත්‍ර මතුරලා නූලක් බඳිනවා, පිරිත් නූල දෙකම එකයි. ඒ වගේම යන්ත්‍රයක් දානවා, තව නොයෙකුත් දේවල් කරනවා. හැබැයි තාවකාලිකව අරමුණියට යහපතක් වෙනවා. තාවකාලිකව පැලැස්තර පිළියමක් කරනවා. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් අරගෙන ආනපාන සති සමාධිය වැඩුවොත් ඒ තාවකාලික පිළියම නෙමේ, ඊට එහා ගිය සමතික්කමාය. මොකින්ද? ශෝක පරිදේවානං සමතික්කමාය. මා කියන්නේ සදහටම සම්පූර්ණයෙන්ම සමතේ ඉක්මවා ගිහිල්ලා විදී නිදහස් වෙනවා. ඒකටයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. ශෝක පරිදේවානං සමතික්කමහය දුක්ඛ දෝමනස්සානං අත්තංගමහය. එතකොට අර දුක් දොම්නස් මමත්වේ මගේ කොට ඒතන් මම ඒසෝ හමස් මේසෝ මේ අත්තාති කියන මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන එකමයි. ඔය අත්තංගමහය තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන අනත්තාති කිව්වේ ඒකයි.
රහතන් වහන්සේට දීර්ඝායසය.
අතිගෞරවනීය අරහතුන් වහන්ස, දැන් මේ අර අනුධම්ම සූත්‍ර දේශනාවේදී මට ඔබ වහන්සේ අර පැහැදිලි කරනකොට ප්‍රශ්නයක් වුණා. මේ නිවන කරණීය ධර්මයක් නිසා, කළ යුතු එකක් නිසා, අර බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එක ඉස්සෙල්ලා සංඝං සරණං ගච්ඡාමි දෙවනුව ධර්ම ධම්මං සරණං ගච්ඡාමි සංඝං බුද්ධං සරණං ගච්ඡාමි උනානන්ද හරියන්නේ
නෑ. ඕක කන පිට ගහිලා තියෙන්නේ. ගච්ඡාමි සරණං බුද්ධං, ගච්ඡාමි සරණං ධම්මං, ගච්ඡාමි සරණං සංඝං තමයි හරි. හැබැයි අවසාන වශයෙන් වෙන්න ඕනේ මොකද?
සංඝං.
ගච්ඡාමි සරණං සංඝං. සංසාර සම්බන්ධය තමයි නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග නිසා ගහලා යන්නේ. ඒක තමයි සංඝෝ. සම්බන්ධය සහ මුලින්ම උදුරා ගලවා ඉවත් කිරීම සංඝෝ. අර හේතුඵල ධර්මයට බහගලපා බලනීම ඒකට උපකාරයක් වෙනවා. භව උදුරා දමන්නට කටයුතු කිරීම ඒකට උපකාරයක් වෙනවා. ඉතින් ඒක නිසා බුද්ධං ගච්ඡාමි සරණං බුද්ධං, ගච්ඡාමි සරණං ධම්මං, ගච්ඡාමි සරණං සංඝං තමයි නිවැරදි අනුපිළිවෙල. ඒක හරි.
ස්වාමීන් වහන්ස,
පින්වත් ආර්යයන් වහන්ස, දැන් ගිහි පින්වතුමුත් භික්ෂූන් වහන්සේලාත් දැන් පිරිස් සංජායනා කරනවා කියලා ඒවන් කියලා තියෙන අකුරු තුන ඒවන් කියලා නායනු 50ක් විතර කියනවා.
ඒව වැරදි. ඒව මේ සම්පූර්ණ පිරිත් නෙමේ, අර භගවත් ගීතාවේ භජන් ගී ස්වරූපය.
එතකොට මේ දැන් අපි
සංගීත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේක තමයි අර සංගීත ස්වරූපයට ගන්නවා. ඒ නිසා දැන් ඔය පිරිත් පුරනකොට අද කවුරුත් නිකන් කර්ණ රසායන විදියට බොහොම හොඳට මේ මේ අර ඇදලා පැදලා කියනවා. ඒකෙන් බුද්ධ ධර්මය අර මාත්‍රා අනුපිළිවෙල අනුව විකෘති වෙනවා. සංගීත ස්වරූපයට ස්වභාවයටපත් වෙනවා. අර බුද්ධ දේශනාවේ අර්ථ ධර්ම නැති වෙලා කර්ණ රසායන සුන්දර සුංගාරාත්මක දෙයක් බවට පත් වෙනවා. නිවන වැහෙනවා අර කර්ණ රසායන වෙලා එකට ඇලෙන.
ස්වාමීන් වහන්සේ මේ එතකොට අකුසලයකටත් ලක් වෙනව නේද?
අකුසලයක් වෙනව නේද?
අයියන් අර රාගේට තරුණියෝ හැම ඇලෙනවනේ. අනේ අර ස්වාමීන් වහන්සේගේ කට අහන්න.
ඔව් එහෙම ඇලෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේවා අර භජන් ගීවල භගවත් ගීතාවේ අර සායි බබාගේ භගවත් ගීතාවේ භජන් ගීවල ස්වරූපය. පස්සේ කාලෙක ඒක ওই පිටු වලටත් ආවා. ඒකයි වුනේ.
දීර්ඝයි.
ස්වාමීන් වහන්ස, දැන් ආයතන ඉන්ද්‍රියයන් වශයෙන් පාවිච්චි කරන කෙනෙක්ගේ ආයතන ඉන්ද්‍රියයන් බවට පත් වුණාම ඒක දිගටම වෙනස් නොවී පර්මනන්ට් විදිහට තියෙනවද? නැවත අදිසියේ කලබලයකදී
දැන් ආයතන ඉන්ද්‍රියයන් බවට පත් වුණාම මේ මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට අර තව අලුතෙන් ඉන්ද්‍රිය පහක් මතුවෙනවා. මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග අලුතෙන් ඉන්ද්‍රිය පහක් මතුවෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය, සති, සමාධි, පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය මතුවීමත් සමග චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඊට පස්සේ අරාඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙනවා. ඒක මේ අනුපූරක අනුපුබ්බංගම පිළිවෙලක්. එතකොට මනීන්ද්‍රිය මතුනේ නැත්නම් සද්ධා ඉන්ද්‍රිය මතුවෙන්නේ නැහැ. මන ආයතනයන් ක්‍රියාත්මක වෙන්නේ භක්තියෙන් කටයුතු කරනවා මිස සද්ධාාවක් නෑ. ඒ නිසා සද්ධා ඉන්ද්‍රිය කියන එක හොඳට තේරුම් ගන්න ඕන. සද්ධා ඉන්ද්‍රිය කියන එක තේරුම් නොගත්ත පුද්ගලයෙක් කටයුතු කරන්නම භක්තියෙන් මුලාවෙන් මෝඩකමින් විශ්වාසයෙන් ඇදහිල්ලෙන් යාඥාවෙන් ප්‍රාර්ථනා. මොකද්ද සද්ධා ඉන්ද්‍රිය? සද්ධා ඉන්ද්‍රිය මතුවෙන්න නම් අර මනීන්ද්‍රිය මතුනාට පස්සේ තමන් මේ කරන කියන හිතන සියලු දේ හේතු බලදාමට බහාගලපා බලා ණයවිනයට සසඳා බලන්න පුළුවන් වෙනවා මනීන්ද්‍රිය. ඒ අනුව සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා. ඒ සද්ධා ඉන්ද්‍රිය මතුවීමත් සමග තමයි විරිය, සති, සමාධි, ප්‍රඥා මතුවෙනවා.
ඒවා ස්වාමීන් වහන්සේ කෙනෙකුට ප්‍රත්‍යාවේක්ෂ ඥාණයෙන් තේරෙනවා.
තේරෙනවා. තමන්ට තේරෙනවා. දැන් තමන් හැම දෙයක්ම බලන්නේ මේ එන පළියට අරමුණක් ගන්නෙ නෑ. ඒ අරමුණ හොඳට සතියෙහි පිහිටවලා මේක මම මේ වචනේ කතා කළොත් මට අවඩක් වෙනවද අනුන්ට අවඩක් වෙනවද? මට යහපතක් වෙනවා නම් අනුන්ටත් යහපතක් වෙනවා නම් ඒක කතා කරනවා. ඒ ක්‍රියාවක් හැටියට ඒක වෙනස් කරනවා, අත්තරිනවා. තමන්ට හෝ අනුන්ට හෝ අවඩක් අසාධාරණයක් වරදක් පාපයක් වෙනසක් වෙනවන. ඒක තමයි සතියින් සද්දායින්.
පූජනීය අරියතුන් වහන්ස, මෙම දින කීපය පුරාම අපට බුදුපියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී ශ්‍රී සද්ධර්මය මාගදී හඬින් ඔබ වහන්සේගේ ප්‍රඥා ඇසින් අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. මම විමසන්නේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මම මේ අප අසා තිබෙනවා මේ 550 ජාතක කතා සම්බන්ධයෙන්, ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ ප්‍රඥා ඇසින් අපට ශ්‍රවණය කරන්නට එම සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රවණය කරන ලෙස මා ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඔබ වහන්සේකින් ඉල්ලා සිටිනවා.
ඔව්, මේක මේ දැන් අද ඒකත් පද පරම කොට අරගෙන තියෙනවා. මේක 550 ජාතකය. මොකද්ද මේක? 150 පිළිබඳව දේශනා කරපු ජාතකය. ඒක නිසා මේක 500 කරගත්තේ පස්සේ. නමුත් මේක 150. තේරුණාද? අනිප්පාර ජාතක කියන්නේ අර අතීත ජාතිවල කරපු කියපු දේ. ඉතින් මේවා බුදුහාමුදුරුව මුල් කාලේ යම් යම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ යම් යම් දේවල් මතු කළ පින්නවා මම පෙර මෙහෙම මෙහෙම කරයි කියලා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය 550 ජාතකයක් තිබුණේ නැහැ. අනුරාධපුර යුගයේ කිසිම ජාතකයක් කියලා තිබුණේ නැහැ, පොතකවත් ලියලා තිබුණේ නැහැ. මේ 550 ජාතකයේ ලියලා තියෙන්නේ ලංකාවේදී අර පොළොන්නරු යුගය අවසන් වුණාට පස්සේ ගම්පොළ කුරුණෑගල යාපහුව ඊට පස්සේ දඹදෙණියට ආවා. දඹදෙණිය යුගයේ තමයි ওই පොත්ගුල් විහාරවල පොත් පුස්කොළ පොත්වල 500 ජාතකය ලේඛනගත කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ මේ පිරිසිදු ධර්මයක් තේරුම් ගන්න තරම්, හේතුඵල ධර්මයක් තේරුම් ගන්න තරම් ශ්‍රාවකයොත් දේශකයොත් හිටියේ නැහැ. ඒ නිසා අර ඔය ලයිට් තිබුණ නැහැ. ඒක නිසා හවසට බණමඩුවට එකතු වුණාම මේ වගේ බුදුහාමුදුරුවන්ගේ පෙර ජාතිවල කරපු බුදු ගුණ, ඒ කියන්නේ දැන් ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ මුල් කරගෙන ඔය ජාතක පොත් සියල්ලම ලියුවා. ඒවා රසවත් කතා හැටියට ලේඛකයෝ, අර සාහිත්‍යකාරයෝ ලේඛනගත කරලා බුදුහාමුදුරන්වත් මේකට දාලා, දේවදත්ත කෙනෙකුත් මේකට දාලා, චරිත දෙකක් ඉන්නවා මේකේ. මේකේ දෙපැත්තක් තියෙනවා, මේ දුෂ්ටයා සහ මිත්‍යා. මේකෙන් ඉතින් අර ඒ කාලේ හිටිය මිනිස්සුන්ට යම් ආකාරයක අර හොඳ ගතිගුණයක් තේරුම් ගන්න පුළුවන් වුණා. නමුත් මේ පටිච්ච සමුප්පාද ධර්මය එච්චර ගැඹුරින් තේරුම් ගන්න බැරි යුගයක. ඒ නිසා ඒ කාලේ හවසට ඔය නොයෙකුත් අයට කුඹුරු වල හේන් වල වැඩ කරලා හවසට අහම්බන මඩුවේදී අර ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක මේ ජාතක පොත කියෙව්වහම ඒ අයගේ යම් හිතේ නිවීමක් තාවකාලිකව ඇති වුණා. ඒකෙන් අර කාව්‍ය රසයක් කරන්න සායන බවත් මිතු වගේම හිතේ යම් සැනසීමක් නිවීමක් ඇති වෙන්න ඒ කාලේ හැටියට ඒවා උපකාර වුණා. මොකෝ ඒ කාලේ ගැඹුරු ධර්මයක් තිබුණේ නැහැ. කියවන්න බෑ. කියවන්න තරම් ධර්මඥානයක් මිනිසුන්ට තිබුණේ නැහැ. ඒකයි වුණේ. ඉතින් ඒක නිසා ඒ දඹදෙන යුගයේ කුරුණෑගල ගම්පොළ පොළොන්නරු යුගයෙන් පස්සේ මේ වගේ ජාතක පොතක් මතු වුණා. ඒ අනුව ජාතක කතා නොයෙකුත් ලේඛකයෝ යම් යම් අය ඒ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයේ තිබිච්චම යම් යම් දේවල් මතු කරලා අරගෙන හැබැයි ඔය හැම තැනකම ගුස්සිල මූතල වගේ දෙපැත් දෙපැත්තක් ඉන්නවා. ඒ දෙපැත්තක් දාලා කතාවල් පෙන්වනවා.
ඔබ වහන්සේ දීර්ඝාසුරේ
ඉන්දියාවේදී හැම එකම ජාතක කතාවක්වත් ලියලා නැහැ. හැබැයි ලංකාවේ ඔය ඒ කාලේ ලිව්ව ජාතක කතා ඊට පස්සේ ඉන්දියාවට ගිහිල්ලත් යම් යම් කීපයක් ජාතක කතා පරිවර්තනය කරලා උදාහරණ උපමා හැටියට අරගෙන ලියලා තියෙනවා.
අතිපූජනීය ආර්යතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ දවස් ටික කීපය තුලදීම සං විසං කරන ක්‍රමවේදයේ පිළිබඳ නානා උපක්‍රම කරමින් අපිට පහදා දුන්නා. මෙතනදී අවසාන වශයෙන් අපිට කළ යුතු ආර්ය ආනාපාන සති භාවනාවමයි මේකට ප්‍රයෝගී වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මම දැනගන්න හිතනවා අප බෝසතාණන් වහන්සේ ආලාරකාලා මුද්දරගාම ඒ කාලය තුලදී උන්වහන්සේ අනාර්ය භාවනා ක්‍රමයකින් ගිහිල්ලා මේ නාසඤ්ඤා නේපසඤ්ඤා දත්තට පත් වෙලා උන්වහන්සේ හිරිවඩුන බෝරික මුලට ගිහිල්ලා එතනින්දන් උන්වහන්සේ ඉහත බුදුවරුන්ගේ සමයට සමවැදිලා ඒ ආනාපාන සතිය ලබා ගත්තද නැත්නම් උන්වහන්සේ
නෑ බුදුහාමුදුරුවෝ එතෙන්දි කළේ එතෙන්දි සිද්ධ වුණේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ යථාභූත ඥාන දර්ශනය අවබෝධ කරගෙන ඔය අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන නිබ්බිදා වුණා. එකත් ආනාපාන සති සමාධියම තමයි. ඉතින් ඒක නිසා මෙතන කියනවා නහි සීල වතං හෝති අට්ඨක්කරා තීන පදා සම්බුද්ධේන උපකාරිත. සම්බුද්ධේන කියන්නේ සං මේ රාගය ద్వේෂය මෝහය. බුද්ධ කියන්නේ භව උද්රාදමි. මුල් තුන උද්රාදමි මේ තමයි සම්බුද්ධේ. ඒ නිසා මේ මුල් තුන උද්රාදමන්නට උපකාර වන්නේ අට්ඨක්කරා තීන පද. අර අකුරු අටක් පද තුනක් තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත. අනිච්ච කියන එකේ තියෙන අකුරු අක්කර තුනයි, දුක්ඛ කියන එකේ තියෙන දෙකයි, අනාත්ත කියන එකේ තියෙන තුනයි. තුනයි තුන හය දෙකයි අටයි. හැබැයි ඔය අටේ දෙපැත්තකුත් තියෙනවා. අනිච්ච නිච්ච, දුක්ඛ සුඛ, අනාත්ත අත්ත
අත්.
ඒ නිසා අනිච්ච දුක්ඛ අනාත්ත තමයි යටපත් වෙලා තිබුණේ. නිත්‍ය දුකාත්‍ය තමයි මතුවලා පැවැත්ම තුළ තිබුණේ. ඒ නිසා මෙතෙක්කල් පුද්ගලයෝ අර අනුසෝතගාමී වුණේ නිත්‍ය සුඛාත්ත නිසා. දැන් පටිසෝතගාමී බවට පත් උනේ අනිත්‍ය දුකානත් යථාභූත ඥාන දර්ශනයෙන් දැක්ක නිසා. අද වුණත් යම් බෞද්ධයෙකුට අනිත්‍ය දුකානත් යථාභූත ඥාන දර්ශනයෙන් තේරුම් ගන්නවා නම් නිත්‍ය සුඛාත්ත අයින් කරන්න පුළුවන්. නිබ්බිදා වෙන්න පුළුවන්. හැබැයි අද සිංහල බෞද්ධයෙකුට පිරිවෙනකවත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයවත් බුද්ධ ශාวก ධර්ම පීඨේවත් අනිත්‍ය දුක්ඛ අනාත්ත උගන්වන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන පස්සේ පද පරම විදියට පරිවර්තනය කරපු දේවල්. ඒක නිසා එතන ධර්මයක් නැහැ. එතන තියෙන්නේ ප්‍රබන්දයක්. අටුව වැරදි බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ දෙයක්. අර බුද්ධ වාචිතේ ලපිතේ අලපිතේ ආභාෂිතේ කියලා ආචික්කනා දේශනා අනාචික්කනා දේශනා කරලා ධර්මය අධර්මය කරපු දෙයක්. අටකරා තියෙන පදා තමයි මුළු බුද්ධ දේශනාවෙම හරිය. ඒකට එතෙන්ට තමයි කටුව ගැහුවේ. එතනම තමයි විකෘති කරේ. ඒකම තමයි සිංහල දැන් ඔය බොහෝ මේ රාජකීය පඬිත හාමුදුරුවෝ කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ මාගදී පාලි භාෂාවේ අර්ථය. ඒක සිංහලට ගත්තාම ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි. නමුත් සම්පූර්ණයෙන්ම සහමුලින්ම අර්ථය ධර්මය අහසට පොළවමේ වෙනස්. මේ අනිච්ච කියන්නේ ඉච්ඡ නිසා උපදින නිච්ච. ඉච්ඡ තේරුම් ගත්තේ නැහැ. දැන් නිච්ච කියන්නේ මේ ස්වභාව ධර්මය. හවසට ඉර බහින එක නිත්‍යයි. ඒක කාටවත් භාවනා කරලා වළක්වන්න බෑ. තේරුණාද? හැබැයි තමන්ගේ හිතේ නිච්චකම නිසා අරාස්මිමානය නිසා වැරදි අදහසක් ඇති වෙලා තියෙනවා නම් ඒක අනිත්‍ය අනුපස්සනා කරලා ඒක අයින් කරන්න පුළුවන්. හා පරිද්දයකට ප්‍රියමනාප භාවයෙන් ඇල්ලලා තියෙනවා නම් ඒක නිච්ච වෙලා. අර අනිත්‍ය අනුපස්සනා කරලා මේක මේ ආකාරයෙන් පවත්න්න නැහැ කියලා අර මෙග්ගවන යන් රූපං අනත්තා අත්තා අභවිස්සත. මේක තමයි. මේක තේරුම් ගත්තා නම් හරි. නමුත් අර දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක දැන් ලිව්වට පස්සේ අර ඉච්ඡ කියන එක නැහැ. ඒක ඉච්ඡ කියන අදහස ඉච්ඡ දහයම නැති වුණා. නිසා ඉච්ඡ විග්‍රහයක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඉච්ඡ පටිච්ච අභිච්ඡ නිච්ඡ එයනු උද්දච්ච කුච්ච එයනු පාපිච්ච ලාභිච්ච අට්ටිච්ච මරිච්ච මහිච්ච අවසාන වශයෙන් තියෙනවා නිවනට උපකාර වන අප්පිච්චස් අප්පිච්ච අප්පිච්චස් ආයන් දම්මෝ නායන් දම්මෝ දුප්පං මහිච්චස්. එනිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ත වෙනස් කිරීම තමයි සිංහල බෞද්ධයාගේ ලෝක බෞද්ධයාගේ බෞද්ධරාගමන්නට බලවත්ම මේ බාධකයක් වුණේ. අද බෞද්ධරාගමන්නේ නැහැ. අද අර නිකන් භක්තියෙන් අදහනවා බෞද්ධ කියලා. අද උපැන්න සහතිකෙන් ලේබල් බෞද්ධයි. බෞද්ධරාගාන බෞද්ධයෝ අද නැහැ. හිතෙන් රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමීමයි නියම නිවැරදි බෞද්ධයෙකුගේ ක්‍රියාපිළිවෙත විය යුත්තේ. ඒකයි බෞද්ධ කියන්නේ. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දානවා නම් බෞද්ධ. රාග බව, ද්වේෂ බව හෝ හදනවා නම් ඒක බෞද්ධ බවක් නෑ. ඔව්, භක්තියෙන් අන්ධ ගුඩ මෝඩ භක්තියෙන් බෞද්ධ කියන තත්ත්වය අද
ඉන්නේ.
ඒවා මේ මිනිස්සු කරපු දේවල්. අතීතයේ හිටපු මිනිස්සු මේ බුද්ධ කියන එක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරි වුණා.
අවසරයි ගරුතර රාතන ස්වාමීන් වහන්සේ. යම් පුජ්‍යලෙක් මේ බුද්ධ භාවනාවෙන් සෝවාන් ඵලයකට පැමිණි අයෙකුට ගිහි අයෙකුට අටසිල් සමාදන් විය යුතු සුදුසු නොමැති
නෑ. ඒක පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල් සමාදන් වීම පාපයක් වරදක් නොවේ. චාරිත්‍රයක් ඒක. ඒක හොඳ චාරිත්‍රයක්. හැබැයි සංවර නුනොත් සිල් සමාදන් වුණාම වැඩක්. යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. සීලේ පූර්ණ වෙන්නේ මොකින්ද? සංවරයෙන්. දැන් ඒකනේ කිව්වේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබුවට පස්සේ ඒ සුතමේ ඥානෙ සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානෙ ලැබෙන. එතකොට සංවර නුනොත් එතන සීලයක් නැහැ. අර යං සමාදානං තං වතං කියන්නේ සීලබ්බත පරාමා. ඒ නිසා දැන් ඔය පන්සිල් අටසිල් සමාදන් වීම වරදක් නැහැ. පාපෙකුත් නැහැ. හැබැයි අර නිවනට උපකාර වන දෙයක් එතන නැහැ. එතන පැවැත්මට උපකාර වන චාරිත්‍රයක් වාරිත්‍රයක් පූර්ණ වෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍රයවත් පවත්වාගෙන යෑම පැවැත්මට හොඳයි. හැබැයි නිවනට නම් අපි මේ ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සංවර සීලය, සතර සංවර සීලය පූර්ණ කර ගැනීමෙන් තමන්ගේ කෝටියක් සංවර සීලය පූර්ණ කරනවා. කෝටියක් කියන්නේ කෙලවරක් නැහැ, අන්තයක් නැහැ, අවසානයක් නැහැ. මේ මාගදී භාෂාවේ කෝටියක් කිව්වේ සීමාවක් කෙලවරක් නැති යමකට කිව්වා කෝටියක්. ඒ කාලේ අර ශාක්‍ය රාජධානියේ හැම ගමකම ගණින්න බැරි තරම් කෙලවරක් නැතුව ආරාම තිබ්බා. ඒ නිසා එතනට කිව්වා කෝටියක් ආරාම තිබුණ තැන කොට්ටි ආරාම. අදත් ඔය පොළොන්නරුවේ වැලිකන්දට පහලින් වාකරේ පාරේ තියෙන මොකද්ද? කොට්ටි ආරාම නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල. ඔය සේරු විලත් ඇතුළුව, සෝමාවතියත් ඇතුළුව ඒ පැත්තේ ඒ කාලේ තිබුණේ කොට්ටි ආරාම. කෝටියක් ආරාම තිබුණ ප්‍රදේශේ කොට්ටි ආරාම. අදත්තාම සුද්ධ එතෙන්ට දාලා තියෙන කොට්ටි ආරාම නුවර ප්‍රාදේශීය ලේකම්. ඒකට හේතුව කෙලවරක් නැති කියන එකයි කෝටියක්. කෝටියක් සංවර සීලය කියන්නේ අර ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආයතික සංවර සීලය හතර පූර්ණ නම් ඒක කෝටියක් සංවර සීලය හැටියට. ඉතින් ඒක නිසා සංවර නැතුව සංසිඳවන්න බෑ. සංවර සංසිඳීම නැතුව සම්මා වෙන්න බෑ. සංසුන් වෙන්න බෑ. සංසුන් කරන්න බෑ. මොකද සංසුන් කරනවා කියන්නේ? අර ගිනි ගන්නා රාගය, ද්වේෂය, මෝහය සුන් කරනවා. අවසන් කරනවා. හිතෙන් සහ මුලින්ම අයින් කරනවා. දැන් අපි සීල් ගන්නවා, දෙනවා, සමාදන් වෙනවා. හැබැයි සීලේ පටිච්චායන රාසපඤ්ඤෝ නැ. අර ඉන්ද්‍රිය සංවරය නැත්නම්, ප්‍රත්‍ය සංවරය නැත්නම්, ප්‍රාතිමොක්ඛ සංවරය නැත්නම්, ආජීව පාරිශුද්ධ සංවරය නැත්නම් සීල ගත්තට වැඩක්. ඒක හොඳයි, රකින්න එක නිවනක් නෑ. පැවැත්මට ආගමට ඒක ගැළපෙනවා. ආගම පැවැත්ම, ධර්මයේ නැවැත්ම. නවත්තන්න ඕනේ මොකද්ද? පැවැත්ම. පැවැත්ම කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය පවත්වාගෙන යෑම පැවැත්ම. රාගය, ද්වේෂය, මෝහය නැවැත්වීම නිවන.
මේ පජානාති තත්ත්වයට ඒ පත්තු අයකුට අවිඥාතං අවිඤ්ඤී වෙන්නේ මේ
ඒක භාවිතයට ගන්නකොට පජානාති කියන්නේ තමන් තුළ ඇතිවන වෙනස. හොඳ පැත්තටද නරක පැත්තටද? තමන්ගේ නිවීමක්, මිදීමක්, නිදහස් වීමක්, සිතට සහනයක්, සතුටක්, සොම්නසක් එනවද? හිතේ බර, බය, බැම්ම නැති වෙනවද? ඒක දැනීම තමයි පජානාති. ඒක තේරුම් ගත්තේ නැත්නම් අර පෘථග්ජන පුද්ගලයා මේ හිතේ සතුටක් සොම්නසක් ලබන්නේ අර බර, බය, බැම්ම බලයට අරගෙන පංචස්කන්ධයේ උපාදානයකට. ඉතින් ඒක මේක තේරුම් ගත්ත පුද්ගලයා අර පජානාති කියන தത്വයටපත් වෙනවා කියන්නේ තමන් තුළ අර යම් ක්‍රියාවක්, කතාවක්, සිටිවිල්ලක් කිරීමෙන්, කීමෙන්, සිටීමෙන් තමන්ගේ හිතේ යම් වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස හොඳ පැත්තට ඇති වෙන බව සහ නරක පැත්තට ඇති වෙන බව දෙකම දන්නවනම්, නරක පැත්ත අත්තරින්නක් දන්නවනම් ඒ පුදුලිය පජානාත්. ඒ නරක පැත්ත හොඳ පැත්ත දෙක දන්නේ නැත්නම්, නරක පැත්ත අත්තරින්න දන්නේ නැත්නම් ආනපාන සති සමාධිය වඩන්න දන්නේ ඒ පුදුලිය නප්පජානාත්. ඒ පුදුලිය ඔය කරන්නන් වාලි කරනවා. කරන්නේ හිතට හැංගීමට වහල් වෙලා, හිතට වහල් වෙලා අර ප්‍රියමනාපදීට ඇලිනවා, අප්‍රියමිතදීට ගැටෙනවා. අර හේතු ඵල ධර්මයට අදාළව අර කර්මයේ උරුම කරගන්න පටිසන්ධිය.
ආනපාන
කිරීමෙන් අර වැරදි දෙයි මිදී නිදහස් වෙනවා, හරි දෙය එතනට භාවිතයට ගන්නවා.
නිවන දක්වා මේ දේ තමයි.
දැන් ආනපාන සති සමාධිය නිවැරදිව වඩන්න නම් පජානාති වෙන්න ඕන. ආනපාන සති සමාධිය ටික දවසක් වඩාගෙන යනකොට පජානාති තත්වයෙන් ඉස්සරහට ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා අභිඤ්ඤයං අභිඤ්ඤාති තත්වයට පත් වෙනවා. එතකොට අත් කරන්න මොකද්ද? භාවයට අබ්බංච භාවිතං පහට අබ්බංච පහින ආනපානමයි. වෙන මොකක්වත් නෑ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. දැන් අපි අපේ ජීවිතයට අවශ්‍ය දෙයක් පාවිච්චි කරනකොට වස්තුවකට හෝ ද්‍රව්‍යයකට දැන් සාමාන්‍යයෙන් අපි කෑමකට අවශ්‍ය දෙයක් ගන්නකොට එළවලුවක් හෝ අපි කැමති දේවල් අකමැති දේවල් තියෙනවා. එතකොට අකමැති දෙයක් අපි කැමති නැති දෙයක් තියෙනවනේ ඒක අපි ප්‍රතික්ෂේප කරනකොට ඒක
දැන් ගියේ කඩියට යෝනිසෝ මනසිකාරයෙන් කරනකොට කටයුතු කරනකොට තමන්ගේ සමාජයට අවශ්‍ය ලෙඩ රෝගවලට සෞඛ්‍ය ශරීරයට ඒ ගැළපෙන ඒ ඉර්තු දෝෂවලට අර වට මේවට ගැළපෙන දේ ගන්න පුළුවන් නොගැළපෙන දේ නොගන්න පුළුවන් එතෙන්දි යෝනිසෝ මනසිකාරයෙන් ඒ කටයුතු කරන්නේ. ඒක මේ තේරින්න නෙමෙයි.
ඒතර ස්වාමීන් වහන්සේ අපි ඒක උපාදාන නොකරගෙන පාවිච්චි
කරන්නේ. ඒක උපාදානය කරගැනීමක් වෙන්නේ නැහැ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ අතේ තියෙන මුදලට අනුව තෝරන්න වෙනවා. තමන්ගේ තියෙන ලෙඩ රෝගවලට අනුව තෝරන්න වෙනවා. ඒ වගේම සමහර විට යම් යම් වැහි කාලට හීතල දේවල් උෂ්ණ කාලට රසන දේවල් තෝරන්න වෙනවා.
ඒතකොට ඒක උපාදාන කර කර ඉන්නකොට
ඒක උපාදානයක් නෙමෙයි. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම.
එතන නිබ්බිදා වෙනවයි කියලා කරන්නේ.
ඒක ගියේ කටියට ඒක නිබ්බිදා මේ ඒකෙන් තාම අර ගියේ කටියට ඒක කටයුතු කරනවා. ඒකත් ආනපාන කරන්න දැනගත්තොත් නිබ්බිදා වෙනවා. ආනපාන කියන්නේ ඒකත් නිච්ච කරගන්න හොඳ නැහැ. ඒකත් සුඛ කරගන්න හොඳ නැහැ. ඒකත් අත්ත කරගන්න හොඳ නැහැ. ඒකත් අනිච්චයි දුක්ඛයි සබ්බේ ධම්මා අනිච්චාති අනත්තාති. එහෙම දැනගත්තොත් හරි.
ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් දැන් ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමු. එතකොට බාල සමාගමෝ කියන්නේ රාග දේශ මොහ වලින් ඉවත් වෙලා ඉන්න එකද නිවන් දකින්න තුර?
දැන් අද බුද්ධ ආගමේ දහම් පාසල් වල උගන්වන්නේ ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු ප්‍රාර්ථනා ගාථාවක් හැටියට.
අසත්පුරුෂයන්ගේ වෙන් වෙලා
ඉන්න. ඔව් බාලයන් අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙලා සත්පුරුෂයෝ මගේ ආශ්‍රයයට ඒවා කියලා ප්‍රාර්ථනා. නමුත් ඕක බුද්ධ ධර්මයට අනුව එහෙම ප්‍රාර්ථනාවක් නෙමෙයි. බාල සමාගම කියන්නේ අසත්පුරුෂයෝ හෝ බාල පුද්ගලයෝ නෙමෙයි. මෙතන තියෙන්නේ මේ බාල සමාගම. මේ කියන්නේ මොකද්ද? තමන්ගේ හිතේ තියෙන රාග සමාගම, ద్వේෂ සමාගම, මෝහ සමාගමෙන් මා කියන්නේ මිදී නිදහස් වෙන. මොකක් හේතුවෙන්ද? අර ඉමිනා පුණ්‍ය කම්මෙන්. එතකොට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තමන් මිදී නිදහස් වුණොත් තමන්ගේ හිතේ මොකද්ද ඇති වෙන්නේ? කුසලිය. මොකද ඇතිවෙන්නේ?
කුසලය.
එහෙමනම් පින්කමක් කරපු හැම අවස්ථාවකම මේ ගාථාව අපි අර්ථ ධර්ම නිරුක්ති ඇතුව පටිසම්භිදා අර්ථයෙන් කියනවා නම් පින්කමක් කරගත්ත හැම අවස්ථාවකම අපිට කුසලය පූර්ණ කරගන්න පුළුවන්. සිත කුණු කෙලෙස් කිලුටු වලින් රාග දේශ මෝහ වලින් ඉවත් කරගන්න පුළුවන්. ඒකයි මේ ගාථාවේ තේරුම. නැතුව මේ බාහිර පුද්ගලයෝ, බාලයෝ, අඥානයෝ, අසත්පුරුෂයෝ ඉවත් කිරීම නෙමෙයි. නමුත් අර පිරිත් පොතේ කියලා තියෙන්නෙම අසත්පුරුෂයන්ගේ ආශ්‍රය ඉවත් කරගන්න, සත්පුරුෂයෝ ආශ්‍රයයට ගන්න. එහෙම අර්ථයක් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ එහෙම අපිට අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ කියලා මිනිසුන්ව බෙදන්නත් බෑ. බාල පණ්ඩිත සූත්‍රෙත් ආදිත්‍ය පරියාය සූත්‍රෙත් මේක කියලා තියෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ උපදින රාග ද්වේෂ මෝහ තමා බාල සමාගම. ඒ තමන් පුණ්‍යකමක් කරගත්තාම ඒ පින අර කුසලයක් බවට පත් කරගන්න නම් අර ඉමිනා පුණ්‍ය කම්මේන මා කියන්නේ මිදී නිදහස් වෙන්න ඕන රාග සමාගමෙන්, ද්වේෂ සමාගමෙන්, මෝ සමාගමෙන් කොහොමද ත්‍යාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ කරන්නේ. ඒක මේක තමයි මේකේ පරමාර්ථ අර්ථය. නමුත් අද වෙන විට මේක අර ප්‍රාර්ථනා ගාථාවක් කරලා මේක පින්කම කරලා අර අසත්පුරුෂයන්ගෙන් ඉවත් වෙලා සත්පුරුෂය ආශ්‍රයයට ගන්න කියලා ළමයින්ට ඔය දහම් පාසල්වල උගන්වන්නේ. බලන්න දහම් පාසල් පොතේ තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඕවා බුද්ධ ධර්මයේ නෙමෙයි. ඔය නැ ධර්මයක්. ඔය නැ ගුණයක් ධර්මයක්. ඔය තියෙන්නේ මේ වැරදි පද පරම බොහොම නිවනට බාධක වන අර්ථයක්. ඔය අටුව ආකාරයන්ගේ පස්සේ අටුවා ටීකා ටිප්පණි ලියපු මිනිසුන් මේ සිංහල භාෂාව ඉගෙන ගත්ත මිනිස්සුන්ට ඔය කියා දෙනවා. හැබැයි ඕවත් අන්දයෝ වගේ අර බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ හාමුදුරුව උගත්තු උපාධිකාරයෝ මහාචාර්යවරු තාම කියන්නේ සත්පුරුෂය ආශ්‍රයෙන් අයින් කරන්න මේ අසත්පුරුෂය අයින් කරලා සත්පුරුෂයෝ ගන්න. ඉතින් බලන්න කොයි ධර්මයක් තිබිලාද ඔය කියන්නේ. නෑනේ ඔතන ධර්මයක් නෑ අධර්මයක් තියෙන. මේ මාගදී භාෂාවේ බුදුහාමුදුරුවන්ගේ වචන ඔය විදිහට වැරදියට කිව්වොත් අන්න අර ධම්මෝ අධම්මෝ තීදීපෙන්ති බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ ආභාෂිතේ කළා. ආචින්න දේශනා අනාචින්න දේශනාත් කළා. ඒ නිසා පරිසම් වෙන්න ඕනේ මේ වැය.
ඔබ හන්තේ නිරෝගී සුව දීර්ඝායු.
ඔය අර වැරදියට ලියපු මිනිස්සු කොහෙද ගියේ කියලා පේනවා හතර අපාය. ඇයි අනන්තරී පාප කර්ම කරගෙන ධර්මයේ විකෘති කළා දැන් પરම්පරා ගානක් තුල ඔය වැරදි විදියට අර්ථ ධර්ම කියලා ලියලා දැන් උගන්නලා දරුවන්ගේ බ්‍රේන් වොෂ් කළා දරුවන් අනාථ කළා අතරමං කළා අසරණ කළා තියෙනවා. අසරණ කළේ අනාථ කළේ අතරමං කළේ ඔය පෙළපාලි යන විදියට ඔය සංවිධාන හදාගෙන වැරදි විදියට කටයුතු කරන විදියට කවුද මේ අටුවා ටීකා ලිප්පණි ලිව්ව ඔය වැරදි විදියට පොත් ලිව්ව දේශනා කරපු පුද්ගලයෝ තමයි ඔය පොඩි හාමුදුරුවන්ව ග්‍රාම පාසල්වල පොඩි ළමයින්ව ඔය අනාථ කරන තත්ත්වයට ඔය වැරදි ලියලා කියලා උගන්නලා තේරුම් ගන්න. මේ හේතුඵල ධර්ම කියලා දුන්නා නම් ඒ ඇයිට මේක තේරෙනවා. නමුත් හේතුඵල ධර්ම ශේෂයක්වත් කියා දෙන දෙයක් වචනයක් ඔය බුද්ධාගම පොතේ හෝ ඔය මේ ධම්පාසල පොත්වල නෑ. තියෙන්නේ අද්භව්‍ය අද්භූත ආශ්චර්ය දේවල්. අර ලලිත විස්තරේ දිව්‍යාවදානී කියපු බුද්ධ චරිතයක් තමයි මේ ධම්පාසල පොතේ බුද්ධාගම පොතේ ඔක්කොම තියෙන්නේ. ඒවා දහමට ගැලපෙන දේවල් නෙමෙයි. ඒවා ආගමට ගැලපෙනවා.
ගරු ආර්යතුන් වහන්සේ මම මේ ඉන්දියාවේ වන්දනා ගමනක් ගියත් ඒ යද්දී ඔය එක එක තැන් වලට යද්දී මට එහි අපහැදිලි තැන් තිබ්බා. මොකද මේ විශ්වාස කරන්න බැරි තැන්.
දැන් මේ හතර තැන්ටත් ගිහිල්ලා බලන්න.
එහෙමයි. ඉතින්
ඊට පස්සේ බලන්න මොකද්ද කියලා. මොකද්ද පිළිගන්න පුළුවන් එක, මොකද්ද පිළිගන්න බැරි එක.
එහෙමයි. ඉතින් මේ එතනදිම මම ඔබ වහන්සේලා මම මෙතර කාලයක් ධර්ම දේශනා කරන්නත් ඉස්සර වෙලා මම ගියේ. මට එදා හිතුණා මේ තැන් වලින් මෙහෙම නම් වෙන්න බෑ කියලා. ඊට පස්සේ තව පාරක් සනාත වුණා. ඔබ වහන්සේ කියවනේ මේ දේශනා කරනානේ මේ ඉන්දියා ඉතිහාසයේ කිසිම තැනක බුදුන් වහන්සේ ඉපදුණු බවක් මේ නැහැ කිය ඉපදුණු නැහැ කියලා. ඉතින් ඇයි මේ ලෝකේ අනිත් රටවලුත් අනිත් බෞද්ධ රටවලුත් මේ ලංකාවේ අයත් ඒවා පිළි නොගන්නේ?
ඒවා ඒ බුද්ධාගංකාරයෝනේ. ඒකට මොකද කර්මය තමයි. බුද්ධාගංකාරයන්ට මොකද උනේ? කර්මය. දැන් හැබැයි දැන් ඔය පොල් කටුවෙන් පත්තරෙන් වහලා ඕවා වෙනස් කරන්න බෑ. දැන් අද දැන් මේ ලෝකෙම පිළිගත්ත පර්ෂියන් හිස්ටි කියලා එකක් තියෙනවා. ඒක තමයි දැන් ලංකාවේ ඉතිහාසයේ මේ මහවංශය දීපවංශය වගේ දේවල් පරිවර්තනය කරලා තියෙන්නේ. නමුත් පර්ෂියන් හිස්ටි එක බොහොම පිළිසිදු විදිහට පර්ෂියන් හිස්ත්‍රියක ලියවිලා තියෙනවා. ඒ අනුව මේ පර්ෂියන් රජවරු කොටසක් හිටියා. මේක සයිරස් ද ග්‍රේට් කියලා රජ කෙනෙක් හිටියා. ඩේරියස් කියලා රජවරු තුන් දෙනෙකුයි සයිරස් ද ග්‍රේට් කියලා රජ කෙනෙකුයි රජවරු හතර දෙනෙක් පර්ෂියන් අධිරාජ්‍ය අද පර්ෂියාව කියන්නේ ඔය ඉරානය කියන කොටස ඉරානය ඇෆ්ගනිස්තානය පකිස්තානය වගේ කොටස් සියලු කොටස් තිබුණේ කාලේ පර්ෂියන් අධිරාජ්‍යයට. මේ පර්ෂියන් හිස්ට්‍රියක බොහොම පිරිසිදුව ඉන්ටර්නෙට් එකේ තියෙනවා පර්ෂියන් හිස්ට්‍රියක. කාලවකවානු ඇතුව ඒ අනුව මේ ක්‍රිස්තු පූර්ව 600 AD 600 or 602 AD ඩේරියස් කියන පළවෙනි පර්ෂියන් රජුරුව ඉන්දියාව එකල් ඉන්දියාව කියලාටත් තිබුණා මේ සුද්ධ දාපු නම භාරතයේ තිබුණේ. භාරතයේ කියන රට ආක්‍රමණය කළා ඔය ක්‍රිස්තු පූර්ව 602 AD මේ ඩේරීස් වන් කියන රජුරුව ඉන්දියාවේ බොහෝ ප්‍රදේශයක් උතුරු ඉන්දියාව අල්ලගත්තා. ඊට පස්සේ ඩේරීස් දෙවෙනි කියන රජුරුව අවුරුදු 40කට පස්සේ රජ වෙලා ක්‍රිස්තු පූර්ව 562 AD වගේ මේ පර්ෂියන් හිස්ත්‍රියේ මේකේ කාලවකවානු හරියටම තියෙනවා. ඊට පස්සේ රජ කළා. ඊට පස්සේ තුන්වෙනුව රජ වුණා පර්ෂියන් හිස්ත්‍රියේ ග්‍රේට් කියන්නේ ලොකුම බලවත් රජුරුව. එයා තමයි සයිරස් ද ග්‍රේට්. සයිරස් රජුරුව රජ වුණා 540 ගණන්. බුදුහාමුදුරුව බුද්ධ ඉතිහාසෙත් බෝසත්තුමා ඉපදුනේ මේ කාලේ. එතකොට මේ කාලේ ඉඳන් සයිරස් ද ග්‍රේට් රජුරුව රජ කළා ක්‍රිස්තු පූර්ව 500 වෙනකම්. ඊට පස්සේ අර ඩේරීස් තුන්වෙනි රජුරුව ක්‍රිස්තු පූර්ව 400 ගණන් වෙනකම් ඉන්දියාව පාලනය කළා. එතකොට ක්‍රිස්තු පූර්ව 400 ගණනේදී තමයි ඉතාලියේ ග්‍රීක රජ කෙනෙක් හිටියා ග්‍රීකේ ඇලෙක්සැන්ඩර්. ඇලෙක්සැන්ඩර් කරපු වැඩේ අර ඩේරීස් තුන්වෙනි රජුරුවන්ගේ ටිකක් දුර්වලකම දැකලා ඒ ග්‍රීකේ ඉඳලා ඇවිල්ලා ඩේරීස් තුන්වෙනි රජුරුවන්ව විනාශ කරලා යුද්ධ කරලා මුළු ඉන්දියාවම අල්ලගත්තා. අල්ලගෙන මේ ග්‍රීක රජුරුව ග්‍රේට් ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තු පූර්ව 400 ගණන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 60ක් විතර යනකම් මේවා ඉන්ටර්නෙට් එකේ දින වකවානු සහිතව සියලු දේ තියෙනවා. නැවත රජ කළා. එතකොට ක්‍රිස්තු පූර්ව 600 ඉඳන් 460 or 450 දක්වා සම්පූර්ණයෙන්ම ඉන්දියාව කියලා රටක් තිබුණේ නැහැ. භාරතය පාලනය කළේ පර්ෂියන් රජවරු තුන් දෙනෙකුත් ග්‍රීක රජවරු දෙන්නෙකුත්. ඒ ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගෙන් තමයි ඊට පස්සේ චන්ද්‍රගුප්ත රජුරුව අශෝක රජුරුවන්ගේ පියා. ඊට පස්සේ අශෝක රජුරුව තමයි ඉන්දියාව මේ මුදාගත්තේ, භාරතය මුදාගත්. දැන් ඔය කාලේ මේ ඉන්දියාවේ ඔය සුද්ධෝදන රජුරු හිටියේ නැහැ, ඔය බිම්බිසාර රජුරු හිටියේ නැහැ, ඔය ලිච්ඡවීර වජ්ජීන් හිටියේ නැහැ, ඔය මථුරා මිථිලා රටවල එහෙම තිබුණේ නැහැ. ඒ සියලු දෙනා හිටියේ මේ සිව්හෙලේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඇයි අපි මේ ඉතිහාසය, මේ ලෝක ඉතිහාසය කවුරුත් දැන් විද්වතුන් පිළිගත්ත අර මේ පර්ෂියන් හිස්ත්‍රියක ග්‍රීක හිස්ත්‍රියක ඉන්දියාවේ තියෙනවා. බසම්තුමා මේක පිළිගත්තා. ඉන්දියාවේ ඉතිහාසය ලියු බසම්තුමා මේක පිළිගත්තා. ඉන්දියාවේ ඉතිහාසය මේ අමුණල අටවල පැලැස්තර දාලා හදාගත්තේ ඔය අශෝක රජුරුව රජ වෙනකම්. එහෙම ඉතිහාසයක් තිබුණ නැහැ. භාරතයේ තිබුණේ පර්ෂියන් හිස්ත්‍රියකයි ග්‍රීක හිස්ත්‍රියකයි. ඉතින් ඒක නිසා හැබැයි ඉන්දියාවේ ඊට ඉස්සර අර මොහන්දාර ජාරු හරප්පා යුගයේ ඉන්දිය රජවරු හිටියා. භාරත රජු ඉන්දිය නෙමෙයි භාරත රජවරු හිටියා. මේ කාලේ මේ හෙළබිමේ සිව්හෙළේ බොහොම පිරිසිදුව ගෝත්‍ර හතරක් දේවහෙළය, නාගහෙළය, යක්ෂහෙළය මේ රක්ෂේලය කියලා ගෝත්‍රහතරක් රජ කළා. ඒ බුදුහාමුදුරුවෝ ඉපදුනේ දේවහෙළේ. එම්සක් මේ ඉන්දියාවේ ආත්ම බුදු කෙනෙක් උපදින්න බෑ, උපදින්නේ නෑ. එක පස්සේ කාලෙක ආකෘති හතරක් හදලා මේ ආකෘති ගඩොලින් හැදුවා අශෝක රජුගෝ. ඒක නිසා ඔය ආකෘති තම හින්දු කෝවිල් ඔය සියලු දේ. ඒ මිසක් බුදුහාමුදුරන්ගේ තැන් නෙමෙයි. දැන් ඊට පස්සේ
ගාන්ධිතුමත් පවසලා තිබ්බා නේද ඉන්දියාවේ?
ඔව්, ගාන්ධිත් එහෙම කිව්වා. සියලු දෙනා එහෙම කියලා තියෙනවා. බසාම්තුමාත් එහෙම කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේවා අන්ධයින් ලෙස මේ ලෝක ඉතිහාසයේ තියෙන දේවල් පරම සත්‍ය අත්හැරලා අපේදී පිට කරලා අපේ වටිනාකම නැති කරන්න තමයි මේ බුද්ධාගමේ සමහර අන්ධ භක්තිකයන් කටයුතු කරන්නේ. මේවා හරියට වස විස වගේ මේ වචන අහනකොට, මේ ඇත්ත අහනකොට හරි චිත්තයි. ඔව්, අනික අපි මේක උදේ ඉඳන් රෑ වෙනකන් හෙට වෙනකන් කිව්වත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. දැන් විහාරේ කියනවනේ, දැන් බුදුහාමුදුරුවෝ දැන් ඔය මේ අර දැන් පස්සේ ලියපු බුද්ධ චරිත පොත්වලට අනුව බුදුහාමුදුරුවෝ බුද්ධත්වෙච්ච බුද්ධත්වයට පත් වූ අර ජයශ්‍රී මහා බෝධිය තියෙන අද විහාරේ. විහාරයට දැන් ලංකාවට ඊර මුදුන් වෙන්නේ කවදද? අප්‍රේල් 5-21 දක්වා. ඊට පස්සේ ඉරමුදුන් එන එක ගිහිල්ලා ගිහිල්ලා මැයි මාසේ 4-5 වෙනකොට, 4-5 ඉඳන් මැයි මාසේ 26-27 දක්වා කොහෙද ඉරමුදුන් එන්නේ? විහාරයට. මේ විහාරයට ඉරමුදුන් එන අවස්ථාවේ විහාරයේ, අද ඔය විහාර ප්‍රාන්තයේ කියන එකේ මිනිහෙකුට එළියේ ඉන්න බෑ. ගහක කොළයක් නැහැ, ගඟක වතුර පොඩක් නැහැ. තේරුණා? ගඟක ඕනම කෙනෙකුට පුළුවන් නම් එක්කන් යන්න කියන්නේ මැයි මාසේ 10-11, මැයි කියන්නේ ඉතින් වෙසක් මාසෙනේ. පුළුවන් නම් එක්ක යන්න කියන්නේ ඉන්දියාවේ විහාරයේ ඔය බුද්ධගයාව කියන තැනට. එක ධනක ගඟක වතුර පොඩක් තියෙනවද, එක ගහක කොළයක් තියෙනවද, මිනිහෙකුට පැයක් එළියේ ඉඳියොත් මැරිලා යනවා ඩිහයිඩ්‍රේට් වෙලා. මේ විහාරේ ඔය මැයි මාසේ 10,000ක් මැරෙනවා අදත්, හෙටත්. එදත් ඉරමුදුන් වුණා ඔතෙන්ට. ඉතින් ඒක නිසා කිසිසේත්ම ඔය විහාර ප්‍රාන්තේ ඔය මැයි මාසේ අර කියන රමණීය දැන් අරිය පරියේෂණ සූත්‍රයේ තියෙන මේක බොහොම රමණීයයි. ගහ කොළවල මල් පැල් පිපිලා හොඳට ජලයෙන් පිරුණු ඇලදොල රමණීය වැලි තලා තියෙන අරිය පරියේෂණ සූත්‍රය ගීල බලන්න හිරි වඩුන්නට. ඔය කියන මැයි මාසේ හොඳට ඔය රමණීය බිම තියෙනවා කියලා ගීල බලන්න. ඔය කියන විහාරේ තැනට එහෙම රමණීය බව තියෙනවාද? මේවා එකින් එක එකින් එක තේරුම් ගන්න ඕන. මේ සියලු දේ අද මතුවෙලා විග්‍රහ කරලා පෙන්වලා දීලා පහදලා දීලා තියෙනවා. තාමත් අන්ධයින් ලෙස මේ පරම සත්‍ය තේරුම් ගන්න බෑ කරුමේ නිසා. කාගේ කරුමේද? අර බුද්ධාගංකාරයන්ගේ කරු කරගහ ගන්න.
වහන්සේට දීර්ඝායු.
මෞර්යවංශයක් ලංකාවෙත් තිබුණා එකයි. මෞර්යවංශයක් ලංකාවෙත් තිබුණා, ඉන්දියාවෙත් තිබුණා, ශාක්‍යවංශිකුත් තිබුණා. එහෙම මේ වංශ තිබුණා, ගෝත්‍ර වෙනස්. දැන් ඔය සුදු මිනිස්සු ජර්මනියෙත් ඉන්නවා, ප්‍රංශෙත් ඉන්නවා, එංගලන්තෙත් ඉන්නවා, අයර්ලන්තෙත් ඉන්නවා. ඒ වගේ මෞර්යවංශිකයෝ කොහෙත් හිටියා ඒ කාලේ.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ රූපරාග අරූපරාග පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. රූපරාග අරූපරාග
ඔය දෙක විතරක් පැහැදිලි කරන්න බෑ, තව එකකුත් තියෙනවා. මොකක්ද අනික? කාම රාග. තුනම පැහැදිලි කරන්න වෙනවා, පැහැදිලි කරනවා. කාම රාග කියන්නේ කය රමණීය කරන, කාය රමණීය කරන. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන පහ පිනවන දේ රමණීය කරන දේ කාම. කාම කියන්නේ ඇහැ පිනවන රූප, කන පිනවන ශබ්ද රූප, නාසය පිනවන රස රූප, ගන්ධ රූප, දිව පිනවන රස රූප, කය පිනවන පොට්ටබ්බ රූප පහස කාම. ඒවට මත් වෙලා ඒවට ගැවීම තණ්හා වීම කාම රාග. රාග කියන්නේ මත් වෙනවා, ග කියන්නේ ගැවෙනවා. ඒ නිසා ඒවට හේතු වෙනවා, තණ්හා වෙනවා, උපාදානය කරගන්නවා, අල්ල ගන්නවා. ඒවා කාම රාග. ඊට පස්සේ ඒ ඇහැ කන නාසය දිව කය මනෙන් අතීතේ උපාදානය කරගෙන දැන් තැන්පත් කරගත්ත දේ මනසේ චිත්තසංතානේ මනෝමය කය තුල ඒවා නැවත රූප රාග අරූප රාග හැටියට මතුවෙනවා. රූප රාග කියන්නේ අපිට මේ භෞතික ලෞකික වශයෙන් ලෝකෙ දකින්න පුළුවන්, මනින්න පුළුවන්, මිම්මක් ගන්න පුළුවන් දේවල් රූප රාග. දැන් උදාහරණයක් හැටියට යම්කිසි කෙනෙකුට අපි හිතමුකෝ ඇමති වෙන්න ඕන, අගමැති වෙන්න ඕන, ජනාධිපති වෙන්න ඕන, අධ්‍යක්ෂක වෙන්න ඕන, පෝසතෙක් වෙන්න ඕන, ධනවතෙක් වෙන්න ඕන, කුලවතෙක් වෙන්න ඕන, මේවා රූපයක් හැටියට දකින්න පුළුවන්. ඒවට රාගයක් කිරීම අර ඇහැ කන නාසය දිවකය පිනවීමක් නෙමේ, මනසෙන් ඇතිවන රාගයක්. එනිසා අර අපිට භෞතික ලෞකික වශයෙන් දකින්න පුළුවන් තත්ත්වයකට රූපයක් හැටියට දකින්න පුළුවන් වෙන ඔය තනතුරක්, නිලයක්, වලයක්, කුලයක්, තනතුරක්, මේ වගේ ඔක්කොම රූප රාග. ඒ රූපයක් හැටියට කෙනෙකුට දැන් ඇමති වෙන්න ඕන නම් ඇමතිට ඇමති කෙනෙක් වීමේ කැමැත්ත රාගය ඇති වුණා නම් ඒක රූප රාගයක්. ජනාධිපති වෙන්න කැමැත්තක් ඇති වුණා නම් ඒක රූප රාගයක්. පෝසතෙක් වෙන්න, ධනවතෙක් වෙන්න, කුලවතෙක් වෙන්න, බලතුරක් බලවතෙක් වෙන්න, අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න, නායකයෙක් වෙන්න, ප්‍රධානියෙක් වෙන්න, ඒවා රූප රාග. ඒවා රූපයක් හැටියටම අපිට දකින්න පුළුවන්. ඒ තත්ත්ව, ඒ තනතුර, ඒ තැන, ඒ අවස්ථාව දකින්න පුළුවන් නම් ඒ රූප. අපිට රූපයක් හැටියට දකින්න බැරි දේවල් තියෙනවා, ඒවා අරූප රාග. දැන් අපිට දේවත්වයට අර බවා බව කිව්වේ කිංචි සූත්‍රයේ, ඒක කොටසක් තියෙනවා. අපිට රූපයක් හැටියට දකින්න බෑ. කිසිම මිනිහෙකුට දැන් දෙවියෙක්ගේ රූපයක් දකින්න බෑ. දේවත්වයට, බ්‍රහ්මත්වයට, අභිඥා තත්වයට, එහෙම නැත්නම් ඊට ඉහළ යම් අර අෂ්ටාභිඥා තත්වයන්ට පත් වෙන එක අර රූප හැටියට දකින්න බෑ. ඒවා අරූපී දේවල්. ඒවත් පවතින දේවල්, ඒවත් අහලා තියෙන දේවල්. බ්‍රහ්මයෝ ඉන්නවා, භූතයෝ පෙරේතයෝ ඉන්නවා, දෙවි දෙවතාවෝ ඉන්නවා, ධානලාභින් ඉන්නවා, අභිඥාලාභින් ඉන්නවා. ඒවා රූප හැටියට දකින්න බෑ. හැබැයි ඒවටත් කැමතියි. ඒ තත්ත්වයට පත් වෙන්නත් කැමතියි. ඒවා දේව සංකල්ප හැටියටත් ගත්තා. එදා උපනිෂද් ධර්මයේ තිබුණා. ඒවා අරූපී රාග. ඒවා අර දැන් අර ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක්, ජනාධිපති කෙනෙක් වෙන එක රූප රාගයක්. හැබැයි ඒ තත්ත්වේ නෙමෙයි මෙතන තියෙන්නේ, අරූප රාගයක්. හැබැයි දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න තමා කවුරුත් කැමති. අර බ්‍රහ්මත්වයට, දේවත්වයට පත් වෙන්න, ධ්‍යානලාභීක් වෙන්න, අභිඥාලාභීක් වෙන්න, ඒවා අරූපී රාග. ඒ තත්ත්වයන්ට පත්වීමේ කැමැත්ත, තණ්හාව, ආසාව, අවශ්‍යතාව.
ස්වාමීන් වහන්සේ දැන් ඉගෙන ගන්න ළමයින්ට ගොඩක් වෙලාවට ඇති වෙන දෙයක් තමයි දැන් අනාගතේ
මේ ඉගෙන ගන්න ළමයින්ට ඇති වෙන්නේ රූප රාගය. දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, එක උගතෙක් වෙන්න, අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න, ඒවා රූප රාග.
ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ රූප රාගයකට ආනපාන සතිය වඩන ආකාරයේ පැහැදිලි මදි වගේ කියන්නේ මට තේරෙන්නේ
නැහැ. ඒකත් තමන් මෙහෙමයි. ඒ රූප රාග වලින් අපි යම් උපාදානයක් කරගන්නවා නම් යම් තැනක් අවස්ථාවක් ඒ උපාදානය අයින් කරන්න තමයි ආනපාන සති සමාධිය වඩන්න ඕනේ. තේරුණාද? ඒ පිළිබඳ තණ්හාවක් ඇති වෙන උපාදානය කරගන්න කරනවා නම් ඒක රූප රාගයක්. රාග විරාග කළාම රාග විරාග කරන්න ආනපාන සති සමාධිය වඩන්න ඕනේ. ඉගෙන ගැනීම වරදක් නෑ. යුතුකම් වගේ ගියමිටු කරන්න ඉගෙන ගන්න මොන ඒක හරි.
එතනදි සමිනාස මරණානුස්සතිය, බුද්ධානුස්සතිය විතරයිද ඒක අපේ මානයක්?
නෑ නෑ, ඒ හතරම කරන්න ඕන ආනපාන සති සමාධියට. එතරම් හතරම සිද්ධ කරන්න පුළුවන් දැනුමක් ඒක සඳහා හේතුඵල ධර්මයට බාගලපා බලා නයිනියට සංස්නා බැලුවොත් ඒකත් ඒ රූප රාගයත් නිච්ච නැහැ පරිවිලාත් පෙළුන දුකටපත් වෙනවා යද නිච්චන් තන් දුක්ක ඒක නිසා අපි අර නිච්ච කොට නොගෙන ඒකට උත්සාහ කළොත් ඒකෙන් අපි දුකටපත් වෙන්න ඒකෙන් බේරෙනවා නිදහස් වෙනවා හොඳයි
ස්වාමිනාස අවසාන ප්‍රශ්නේ මේ දැන් අපි ගමන් බිමන් යනකොට ගෙදර ඉන්නකොට රේඩියෝ එක ටීවී එක දාලා තිබුණොත් ඔය එක එක සින්දු චිත්‍රපටි එක එක දර්ශන පේනවා සමහරක් දේවල් වලට ඇලෙනවා ගැටෙනවා සමහරක් දේවල් වලට එහෙම
ආනපාන සති සමාධිය වඩන්න ඒකට වට ඇලින්නෙත් නැහැ ගැටින්නෙත් නැහැ මුලා වෙන්නෙත් නැහැ ඕවා මේ මායා දර්ශන කියන්නේ ඔය හරයක් නැති අර නිච්ච නොවන සුඛ නොවන අත්ත නොවන අනිච්ච වූ දුක්ඛ වූ අනත්ත වූ දේවල් ඔයාට බැඳෙන්න ඕනේ නැ නිබ්බිදා කියලා. එතකොට හරි.
සමිනා සින්දුවකට අසුභානුස්සතිය වඩනාකාරය තමයි තේරෙන්නේ.
ඒක තමයි දැන් සින්දුවේ තියෙන අර වචනවල හරය ගත්තොත් එහෙම බැඳෙන්න තමන්ගේ හිත අනුරාගයෙන් කුල්මත් වෙනවනම් ඒකට අසුභානුස්සතිය වඩන. මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩලා නිබ්බිදා වෙන. එතකොට හරි.
ධාතු මනසිකාරයද සමිනාස?
ධාතු මනසිකාරය ඕනනම් පටිකුල මනසිකාරය ඕනෙත් නැ ආනපාන සති සමාධිය වැඩුවාම ඇති.
ගෞරවනීය අරියතුන් වහන්සේ අවසරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්සක මහණුන් බැහැ දකින්න ගිය අවස්ථාවේදී ඒගොල්ලෝ හිතුවා දැන් මේ අය බැරි වෙලා තමයි අපි හොයාගෙන ඉන්නේ කියලා. ඉතින් එතෙන්දී ඒගොල්ලන්නේ වැරදි වැටහීම. ඒ කියන්නේ එතන උනේ ආර්ය උපවාදයක් නිසා දවස් 20ක්
නෑ ආර්ය උපවාදයක් උනේ නෑ එතන ඒගොල්ලන්ගේ අර තේරුම් නොගත් කමනේ නොදන්නා කමනේ. ඉතින් ඒක නිසා ඒක ආර්ය උපවාදයක් උනේ නෑ බුදුහාමුදුරු අනිප්පාර ඒකට කමා කරා සමා දුන්නා. ඉතින් බුදුහාමුදුරු දන්නවා මේගොල්ලන්ට තේරුම් ගන්න බෑ. හැබැයි ඒගොල්ලෝ අභිඥාලාභී. නමුත් තේරුම් ගත්තේ නෑ. ඒක නිසා අද වුණත් යම් කිසි කෙනෙකුට ආර්යයන් වහන්සේ කෙනෙක්ව තේරුම් ගන්න බෑ කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට. කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට කොහොමත්ම ආර්යයන් වහන්සේ කෙනෙක්ව නිවැරදිව තේරුම් ගන්න පුළුවන් කමක් නෑ. අදත් එකයි එදත් එකයි හෙටත් එකයි මතුවටත් එකයි.
ගරු රහතුන් වහන්ස මෝහ සිතුවිල්ල ඇති මේ තනිව ඇතිවන්නේද ඒ අනුපස්සනා කරන ආකාරය පැහැදිලි කරලා දෙන්න.
නෑ මෝහය තනියෙන් ඇති වෙන්නේ නෑ. රාගය ද්වේෂය මෝහය තුනම එකටම උපදිනවා. හැබැයි එකක් බලවත් වෙනවා. තුනම එකටම උපදිනවා එකක් බලවත්සේ හිතේ පටිච්ච වෙනවා. මුල් බැහැ ගන්නවා. අනුෂය හැටියට මුල් බැහැගන්න. තුනම හැබැයි උපදුනේ නැත්නම් අර එකක් බලවත් වෙලා එන්නේ නැහැ. ඒ නිසා හැම තිස්සෙම මේ තුනම උපත ලබනවා. හැබැයි එකක් බලවත් වෙලා එකක් අනුෂය හැටියට සමුදේ වෙලා මුල් බැහැගන්න. එකයි වෙන්නේ. දැන් අපි උදාහරණයක් දෙකකින් මේක මිටි ඉස්සෙල්ලත් කිව්වා. අපි හිතමුකෝ අපිට කේක් කෑල්ලක් කන්න දුන්න කියලා. මෙතන ඉන්න කාටත් මොකක් හරි කොහේ හරි තමන් මගුල් ගෙදරකට එක්ක ගෙදරකට යාළුවෙගේ ගෙදරකට ගියාම කේක් කෑල්ලක් කන්න දෙනවා. මේ කේක් කෑල්ල තමන්ට පිළිගන්න උන් නිසා අතට අරගෙන මේක ඊට පස්සේ කටට කටක් ගන්නවා. ගත්ත ගමම්ම මොකද කරන්නේ? මනිනවා. සංසන්දනය කරනවා. මොකක් එක්කද? අතීතේ කාපු සියලු කේක් වල රසය කළා මේ කේක් කෑල්ල රස Tamante එක ඉබේම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ කේක් කෑල්ල මීට පෙර කේක් කාපු කේක් කෑලි වලට වඩා රස නම් මේ කේක් කෑල්ලට හිතෙන් ඇලෙනවා රාගයක් ඇති වෙනවා මීට පෙර කේක් කාපු කේක් කෑලි වලට දේශයක් වෙනවා. එතකොට තුනම එනවා. මෝහය රාගය දේශය. ඊට පස්සේ එකක් බලවත් වෙලා මේ එක්ක අර මේකේ කෑල්ලට ප්‍රියයි කියලා තණ්හාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේකේ කැල අප්‍රියයි කියලා ද්වේෂයක් ඇති වෙනවා. ඒක අවසාන ප්‍රතිඵල වශයෙන් එකමානයක් වැරදි මැනීමක් සංසන්දනය කිරීමක් ඇති වෙනවා. ඒ නිසා තුනම උපදිනවා එකක් බලවත් වෙනවා ප්‍රතිඵලය හැටියට. ඒ වගේ හැම දෙයක් මේ ඇහෙන් දකින කනෙන් අහන නාසයට එන දිවට එන කයට ලැබෙන පහත පොට්ටබ්බ ධම්ම සියලු දේ ඔය විදිහටයි අර තුනම උපදිනවා රාගය ද්වේෂය මෝහය එකක් බලවත් වෙලා ඒ බලවත් දේ එක්ක තණ්හානුසය හැටියට එක්ක පටිඝානුසය හැටියට එක්ක අවිද්‍යානුසය හැටියට තැන්පත් වෙනවා මනෝමය කාය තුල චිත්තසංතානය තුල ආසය හැටියට ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේකට උන්නම් සිය ගාණක් උදාහරණ දෙන්න පුළුවන්. අර ඔය තුනම සිද්ධ වෙනවා. තමන් හොඳට මේක තේරුම් ගත්තොත් තමන්ගේ සිතේ ඔය තුනම සිද්ධ වෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන්. හොඳට මැනලා බලන්න, හොඳට බලන්න තමන්ගේ ඔය ඇහැට ආපු කනට ඇහෙන මේ දේවල් අපි දන්නේම නැතුව මනිනවා. ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා.
ස්වාමීන් වහන්සේ ඒක අනුපස්සනා කරලා මේ
ඒක අර බලවත් වූ එක තමයි අපිට දැන් තේරෙන්නේ.
අර මේ
බලවත් වූ එක තමයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අර බලවත් වූ එක. ඒ නිසා ඒ බලවත් වූ එක තමයි අපි පජානාති තේරුම් ගන්න ඕන. ඒ නිසා එකෙන් ආවේ රාගය නම් අසුභානුස්සතිය වඩන්න. එකෙන් ආවේ ද්වේෂය නම් මෙත්තානුස්සතිය වඩන්න. එකෙන් ආවේ මානය නම් මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩලා කොමත්ත රාගයත් ද්වේෂයත් සමතේටපත් කරගෙන නැවත මරණානුස්සතිය බුද්ධානුස්සතිපත් විලා අර අනිච්ච දුක්ඛ අනත්තම නිහිකල නිබ්බිදානුපස්සනාවමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ තියෙන එකමයි කරන්න ඕන වෙන මොකක්වත් නෙමෙයි.
ස්වාමීන් වහන්ස මේ වෛද්‍යවරයෙක් තම අම්මට සත්කමක් කරනවායි කියලා කියන්නේ හිතන්නකෝ. එතකොට මේ ඒ අම්මා මිය ගියතින් ආනන්තරී පාප කර්මයේ සිදුවෙනව නේද?
ඒක ඉතින් මෙහෙමයි. සාමාන්‍යයෙන්ම වෛද්‍යවරයෙක් ඒ තමන්ගේ අම්මට සත්කමක් කරන්න යන්නේ තව කාගේ හරි සහයෝගයක් උදව්වක් ඊට වඩා ඉහළ කෙනෙකුගේ උදව්වක් උපකාරයක් තව වෛද්‍ය කෙනෙකුට බාර දෙනවා. ඒක තමයි සම්මත දේ. ඒක කරන්නේ නැහැ. නමුත් බැරි වෙලාවත් තමන්ගේ පොඩි අඩුපාඩුවක් වරදක් නිසා ඒ අම්මට පොඩි මොකක් හරි වැරදියක් නිසා මොකක් හරි වුණොත් අනන්තරී පාප කර්මයට අහු වෙන්න ඉඩතියි. චේතනාව හොඳ වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ ඒක නිසා කවුරුවක්වත් ඒ වගේ වෛද්‍යවරයෙක් තමන්ගේ මවට පියාට ඒ වගේ ඔවගේ අවසාන මොහොතක එහෙම තමන් තනියෙන් එහෙම ඒ වගේ වෙදකම් කරන්න ඒ වගේ දේවල්. හැබැයි දැන් මෙහෙමයි, වෙදකම් නොකලත් අම්මා තමන් සමහර විට මැරෙන්න පුළුවන්. ඒ වෙලාවේ අනන්තරී පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකො මොන හේතුවක් නිසා හරි හાર્ට් ඇටැක් එකක් හැදිලා දැන් තමන් දන්න හොඳම බේත් පෙට්ට දුන්නා. ඒ බේත් පෙට්ට නිසා නෙමෙයි අම්ම මැරුණේ, ඒකින්ද අනන්තරී පාප කර්මයක් නැහැ. දැන් හાર્ට් ඇටැක් එක හැදිලා ඒක වෙලා ඉවරයි. ඊට පස්සේ බේතක් දුන්නට ඒක අර අනන්තරී පාප කර්මයට හෝ මරණයට අර මාතා බරෝපිතා කියන තත්ත්වේ නැහැ. වෛද්‍යවරයන් ටිකක් මානසික වශයෙන් අමාරු වෙන්න දෙතිනවා මට මේක හරියට කරගන්න බැරි වුණා හොඳ කියලා. ඉතින් ඒකෙනුත් විශ්වෝප වෙලා වැඩක් නැහැ. එතෙන්
ස්වාමීන් වහන්සේ සියලු සත්‍යයන්ට ආයතන හය පමණක්ද පවතින්නේ?
ඔව්, ඉදඩිය කාර්තනයක් ගන්න.
එතකොට ස්වාමීන් වහන්සේ ගැඩිවිලෙක් වගේ ගත්තොත් මේ අපි තේන්න ගැඩිවිලෙක් වගේ ගත්තොත්
ඔව් ඒ ගැඩවිලා වගේ ආය කැපුණ ගමන් අර ආයතනත් කැපිලා යනවා දෙපැත්තට. ඒ නිසා මුළු ශරීරය තුළම ගැඩවිලා තුළ ඒ වගේ ඇමිබාව වගේ සතුන් තුළ මුළු ශරීරය තුළම ඒ ආයතන හයම ක්‍රියාත්මක නිසා දෙකට කැපුණත් ඒ ආයතන හය නැවත වඩා වර්ධනය වෙනවා. ඒකයි වෙන්නේ.
මේ ස්වාමීන් වහන්ස මේ උපාසක අම්මගේ අම්ම කෙනෙක්ගේ ප්‍රශ්නයක් අර නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකේ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා කියන එකේ සතන් සමාගමෝ කියන්නේ
සතන් සමාගමෝ කියන්නේ ඊට පස්සේ කියන්නේ නිබ්බානපත්ත්‍යානේ සතන් කියන්නේ මේ වීතරාගී වීතදේශී වීතමෝහී තත්වයටපත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදා වීම තමයි සතන් සමාගමෝ නිබ්බාන කියන තත්ත්වය. ඒ කියන්නේ බැඳීමෙන් මිදී නිදහස් වෙන්න ඕන යහපත් දෙයට අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නිබ්බිදා කියන තත්ත්වයේ හිටිය ඇති කරගන්න. අර බාල සමාගම වූ රාගය ద్వේෂය මෝහය මා මිදී නිදහස් වෙන්න ඕන ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදී සමෝහ ලෝභකේ ద్వේෂකේ මෝහකේ තමා සතන් සමාගම යහපත් පැත්ත. තීනි සුචරිතය සතන් සමාගම තීනි දුෂ්චරිතය බාල සමාගම.
ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
අවසරයි අරහතුන් වහන්සේ.
ඒතන් අර සන්තන් එහෙම නැත්නම් අසන්තන්. සතන් කියන්නේ යහපත් පැවැත්මට සුපිරිසිදු පැවැත්මට උපකාර වන.
අවසරයි අරහතුන් වහන්සේ. කාමරා මේ පටිග සහ මේ ද්වේෂ හිත ඇතිවීම මේ ප්‍රායෝගිකව හඳුනාගන්න කෙසේද?
ඒක ඉතින් සාමාන්‍යයෙන් පෘථග්ජන පුද්ගලයෙකුට මේ දෙවෙනි වේශය තමයි ඇති වෙන්නේ. දෙවෙනි වේශය නිසා ඊට වඩා ටිකක් අර රෝද ගහනකොට දෙවෙනි වේශයේ ඉදිරියට ගිහිල්ලා ද්වේෂයේ ඉදිරියට ගිහිල්ලා තරහ වෙනවා. ඊට පස්සේ ඒක තව ටිකක් රෝද ගහනකොට වෛරය වෙනවා. ඒක තව ටිකක් රෝද ගහනකොට සංචේතන පවත් කරනකොට සංකාර කරනකොට ක්‍රෝධය ඊට පස්සේ දරන්න බැරි තරම් ගැඹුරු වූ අර පරිලාහය කියන එකත් එනවා. මේක අර සංචේතන වැරදි පැත්තට පවත්වන්න වඩා වර්ධනය වෙලා උග්‍ර වෙනවා. ඒ වගේම බැරි වෙලාවත් මෛත්‍රිය වැඩුවොත් ඒක එතනින්නම් අනිත් පැත්තට හැදිලා හිත පිරිසිදු වෙනවා. ඔය හිත කිලුටුවන පියවර තමයි ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඒ වගේම විරෝධය, රෝධය, ඉස්සා, මච්චරිය, ඊර්ෂ්‍යාව, මාත්සර්ය මේ සියලු දේ අවසාන පරිලා තත්ත්වයටපත් වෙනවා. තමන්ව පෙළන්න පටන් ගන්නවා. ඒකයි පරිලාහ. තමන් එකෙන් බීටියට, පීඩණයට, කම්පණයට තීම පරිලාහ.
පරිලාහ තත්ත්වයේ ස්වාමීන් වහන්සේ පටිගය කියන්නේ.
ඔව්. නෑ පටිගය කියන්නේ තමන් එක්කම ගැටෙනවා. දැන් යම් කිසි මිනිහෙකුට එක පාට දරන්න බැරි වේගයක් ආවම අපි හිතමු පාර යනකොට ගලක හැපුණ කකුල. දැන් රිදුණ රිදිල්ල ඉවරන් කරන්න බෑ. ආයි ගහනවා කකුලෙන් ගලට. ඒක පටිගය. එහෙම නැත්නම් දැන් ඔන්න කවුරු හරි මොකක් හරි වචනයක් කිව්වා තමන්ගේ මහත්තයා හරි නෝනා හරි ගා ගන්න ඔළුව ගලේ. ඔළුව අර කණුවේ ගහ ගන්නවා. ඒක මොකද්ද? ඒක පටිගය. කාට දෙරි දෙන්නේ? කාට දරන්න බැරුණා. තමන් තමන්ටම ඒක තමයි පටිගය.
ඒතර ස්වාමීන් වහන්සේ මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දිත්තේ දිට්ට මත්තම් භවිෂ්‍යද කියන එකේ මේ මත්තම් භවිෂ්‍යද කියන එකේ අර්ථ ධර්ම නිරුක්තිපාද දෙන්න සමහරවිට
මත්තම් භවිෂ්‍යති ඕනෑකට දිත්තේව දිට්ට මත්තම් සුතේව සුත මත්තම් මුතේව මුත මත්තම් විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති කියන එකේ මේකේ වැදගත්ම වචන හතරක අර්ථයක් තියෙනවා. මේක තියෙන්නේ බයන්නේ බව බිහි කිරීම. අර කර්ම බීජ බිහි කිරීම බව. බියන්නේ වෙන් කිරීම. අර කර්ම බීජයන් බිහි කිරීමෙන් වෙන් කිරීම. ඊට පස්සේ අස් කිරීම. භවිෂ්‍යති පියවර තුනක් තියෙනවා. මේකේ තියෙනවා ලෝභ, අලෝභ, ලෝභක්ඛය. සංසාර, අසං සංකේත තුනම තියෙනවා භවිෂ්‍යති කියන එක වචනේ.
ස්වාමීන් වහන්සේ දැන් මේ මරණ මංචකේ ඉන්න මේ දෙමාපියෙක් ඉන්නා නම් ඒ මේ එයාට අපි මේ දැන් අපි මේ දැන් මෙච්චර කල් බහණ අහලා තියෙන්නේ. ඒතර බණ මේ දාලා ඒකෙන් අර කර්ණ රසායනයෙන් වගේ එයාගේ ගතිය යහපත් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ
එයාටත් ඉතින් යම් කිසි දහම් දැනුමක් ලැබුණොත් හොඳයි. ලබා ගන්න පුළුවන් ආකාරයට මනස මෙනෙහි කරන්න පුළුවන් වුණොත් හොඳයි. හැබැයි අර කම්මාවරණ බලවත් නම් ඕක අහන්න ගැලපෙන්නේ නැහැ, ඕක අහන්නෙත් නැහැ, ඕක ගැලපෙන්නෙත් නැහැ, ඕක වහලා දාලා එක ඕක ඔතනම නිදා ගන්න. ඒකයි වෙන්නේ. ඒක අර කම්මාවරණයක්. ඒක අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන එක බලවත් නිසා ඒක අහන්න තේරෙන්නේ නැහැ. ඒක හිතෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක පෑහෙන්නේ නැහැ. එනිසා ඒක ඔය යන විදිහට යන්න අරිනවා. ඔය නිකම් කිසිම දෙයක් එකම වචනිකවත් අර්ථයක් ධර්මයක් මේ දේශනාව අවසානේ තේරුම් ගත්තේ නැහැ යා. ඒක එහෙම වෙනවා. ඉතින් ඒකෙන් කාටවත් යහපතකුත් නැහැ. ඒක අව්‍යාකට සිතක් බවට පත්
වෙනවා. අපි දෙමාපියන්ට දැන් අර මරණ මොහොත වෙනකම්ම දැන් උපරිම වශයෙන් සලකනවා කියමක. ඒතර ඒ සලකද්දී මේ අපි දැන් ඒ කියන්නේ දැන් ඒ දෙමාපියන්ට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. එතකොට ඒ දෙමාපියන් නැතින් මේ කියන්නේ දැන් අර අපි තමු නිතරම මුත්‍රා කරගන්න එහෙම ඒ කියන්නේ
එහෙම උපරිම දේ කරනවා කියන්නේ උපරිමය කරන්න පුළුවන් උපරිමේ එකම දේ මේ භව උදුරා දමන පාරක් මාර්ගයක් පිළිවෙතක් තියෙනවා. මේ භව උදුරා දාන්න මෙන්න මේ පාර මාර්ගය අනුගමනය කරන්න කියලා කොයි විදියෙන් හරි පුළුවන් තරම් සරල ක්‍රමයකට විග්‍රහයක් විස්තරයක් කිරීම තමයි අවශ්‍ය.
එතකොට අපි දැන් ගැටුනොත් එහෙම බැරිලාවත් පොඩ්ඩක් හරි
ගැටුනොත් ගැටෙන්න ඉඩ තියෙනවා. ගැටුනොත් අර කර්මය තමයි
ණයවීමක් නේද?
ඔව්. ඒගොල්ලෝ ගාවත් මුල් බහගෙන නිච්ච වෙලා සුඛ වෙලා ආත්තු වෙලා තියෙනවා යම් ඉගෙනගත්ත දේවල් අතීතේ. ඒ වයින් කරන්න බැරි වුණොත් අර ධර්මයේ කීමෙන් වැඩක් වෙන්නේ නැහැ.
ගෞරවණීය අර අතුමාන්ත අපිට රාග සිතක් ඇති වුණාම අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් හිතීමත් වැරදි නම් අතිබක්
නෑ නෑ. රාග සිතක් ඇති වුණාම පළමු කොට අසුභානුස්සතිය වඩලා හිත සමතේටපත් කරන්න ඕනේ. ඒතං සන්තං ඒතං පනිතං යදිදම් සබ්බ සංඛාර සමතු. තේරුණා? ඒක අසුභානුස්සතියෙන් සමතේ.
ඒ අසුභය
වඩන ඊට පස්සේ සමතේටපත් උනාට පස්සේ තමන් කල්පනා කරන්න ඕන තමන්ගේ හිතේ මේ රාගයක් අනුරාගයක් අලුතෙන් ඉපදුනේ මේක මේ ගතිය තමන්ගේ හිතේ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන නිසායි මේ අලුතෙන් මතුවේ. ඒක නිසා මේ මේ ගතිය තියෙන්නේ කොහේද? තමන්ගේ හිතේ මුල් බැහැගෙන. දැන් මේ මුල උදුරන්න අර නිච්ච බව පජාති කරන්න උදුල දාන අනිච්ච අනුපස්සනා කරන්න ඕන. අර නිච්ච උනේ ඒකේ සපක් සුවයක් සුබයක් සුවයක් තියෙනවා. ඒ නිසා අර දුක්ඛානුපස්සනා කරලා මොකද මේ සුව සුබ සුචියකේ අවසානේ දුක. යද නිච්ඡන් තන් දුක්ඛ. එමක් නිච්ච වුණා නම් කෙලවර වෙන්නේ දුකෙන්. ඒ නිසා දුක්ඛානුපස්සනා කරලා සුඛ බව උදුරන්න පුළුවන්. ඒ අනුවම අනත්ත අනුපස්සනා කරලා විපරිණාමය අනුපස්සනා කරලා අත්ත බවයින් කරාම අස්මානේ හිතින් ඉවත් වෙනවා. එතකොට නිච්ච සුඛාර්ථ තුනම ඉවත් කිරීම තමයි අස්මිමානේ හිතෙන් අයින් කිරීම. ඒ අනුව තමයි නිබ්බිදා වෙන්නේ. නැත්තම් බැඳෙනවා තවදුරටත්. අර නිච්චසේ සුඛසේ අත්තසේ මේක තියනවා නම් හිතේ බැඳිනවා.
ස්වාමීනි මේ උත්තාසන මාසයන් කියන්නේ මහාන් තත්ත්වයද?
ඔව් මේක මාගදී භාෂාවේ උච්චාසයන කියන්නේ මහාසයන කියන්නේ සය කියන්නේ මොකද? අර ආසය උච්චාසය කියන්නේ අර උද්දච්ච භවෙන් ආසය මහන් තත්ත්ව භවෙන් ආසය ඇති කිරීම තමයි උච්චාසයන මහාසයන. ඒක පස්ස කාලෙක පද පරම විදිහට අර උස් අසුන් මහා අසුන් කියලා පරිවර්තනය කළා. දැන් අර නීග්‍රෝධ හාමුදුරුව අරහතුන් වහන්සේ කෙනෙක්. නීග්‍රෝධ හාමුදුරුව මේක බෞද්ධ සාහිත්‍යයේ තියෙන කතාවක්. අරහතුන් වහන්සේ කෙනෙක්. අරහතුන් වහන්සේ අශෝක රජුව හම්බු වෙන්න ගියාම අර අශෝක රජුව ආරාධනා කළා අරහතුන් වහන්සේට සුදුසු ආසනයක් බලලා ඉඳගන්න කියලා. කොහෙද ඉඳගත්තේ? එතන තිබුණ ලොකුම ආසනෙ. මොකටද? අර රජුරන්ගේ මහන් තත්ත්වයේ කඩන්න. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේ කෙනෙකුට කීයටවත් වරදින්නේ නැහැ. එතන තිබුණ ලොකුම සිංහාසනය ගැන එහෙමනම් මේ උද්දච්චය මහන් තත්ත්වය කැඩීම මිසක් උච්චාසය න මහා උච්චාසය න මේක තියෙන්නේ මාගදී භාෂාවේ මහා සය න සය කියන එකේ තියෙන්නේ. සය කියන්නේ අර ආසය අනුසය. න කියන්නේ නැති කිරීම. උච්චාසය කියන්නේ උද්දච්ච බව. මහා සය කියන්නේ මහන් මහන් තත්ත්ව බව මානය. අර උච්චමාන අභිමාන කියන එක. ඒ හිතේ තියෙන ගති දෙකක් වැරදි ගති දෙකක් කෙලෙස් ගති දෙකක් කිලුතු ගති දෙකක් නැති කිරීමයි උච්චාසයන මහාසයන. නැතුව මේ ලොකු පුටුවක පොඩි පුටුවක මහා පුටුවක ඉඳගන්න එකක් ඒවා භෞතික ලෞකික දේවල්. නමුත් මේ දෙක උද්දච්චය මහන් තත්ත්වය හිතෙන් ඉවත් කිරීම නිවනට උපකාර වන බලවත්ම දෙකක්. ඒක තමයි අවශ්‍යම දෙක.
ගරු ස්වාමීන් වහන්සේ, නාම ධර්ම හා පංචස්කන්ධ ධර්මය කියන්නේ සිතක ක්‍රියාකාරීත්වයක් දක්වන දෙකක් නේ. ඒ දෙකේ සම්බන්ධයක් හරි මොකක් හරි විස්තරයක් මට පැහැදිලි කරලා දෙන්න.
මට ප්‍රශ්නේ තේරුණේ නැහැ.
ස්වාමීන් වහන්සේ, නාම ධර්ම හා පංචස්කන්ධ ධර්ම කියන්නේ යම්කිසි
රූපයක් නෑ. නාම ධර්ම කියන්නේ පංචස්කන්ධයේ එක කොටසක්. පංචස්කන්ධයේ කොටස් පහක් තියෙනවානේ. එක කොටසක් රූප. රූප නැවත විග්‍රහ කළොත් ආපෝ තේජෝ ආයෝ පඨවි චතුන්නංච උපාදාය රූපං තමයි රූප කොටස. ඊට පස්සේ ඉතුරු කොටස් හතර නාම. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පහ නාම කොටස. මේ දෙකම එකට යනවා මිසක් දෙවිදියකට යන්නේ නැහැ. රූපයක් නැති තැනක වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය ඉන්න බෑ. තේරුණාද? ඉතින් ඒක නිසා මේ දෙකම එකටමයි නාම රූප හැටියට යන්නේ. හැබැයි අර ආර්ය ශ්‍රාවකේ වුණහම මේ රූප සමුදය නිරෝධ කරාම ආහාර සමුදය ඊට පස්සේ නාම ගොත්තන් නජීරති. නාම කොටස ඉතුරු වෙනවා. නාම කොටස අරහතුන් වහන්සේටත් ඉතුරු වෙනවා. මොකද රූප උපාදානය කර ගැනීම නවත්තුවා.
පංචස්කන්ධය කියන්නේ යම් කිසි රූපයක් දැක්කම සිතේ ක්‍රියාකාරීත්වය.
ඒක අපි මේ සිංහල භාෂාවෙන් තේරුම් පංචස්කන්ධය කියන්නේ මොකද්ද? අපි මේ භාෂාවේ දැන් ඒක නිකම් සම්මත කරගෙන තියෙනවා. පංචස්කන්ධය කියන්නේ ඔය වැරදි දෙයක්. පංච කියන්නේ කොටස් පහක්. ගොඩවල් කොටස් පහක් තියෙන දෙයක් ඕන පංචස්කන්ධය. ඉතින් ගොඩවල් පහක් තියෙනවා තමයි ඔතන ධර්මතාවයක් ධර්මාර්ථයක් ඔතන නැහැ. ඒක දැන් ඔය භාවිතයට කරගෙන තියෙන වැරදි විදිහක අර්ථයක.
නැසවෙනස් පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥානනේ.
ඔව්.
ඒකත් ඇති වෙන්නේ සිතක ක්‍රියාකාරීත්වයක් නේද?
ඔව්. දැන් මේ අරහතුන් වහන්සේටත් තියෙනවා රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා කියලා පහ. පෘථග්ජන පුද්ගලයාට තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දෙවිධයක දෙආකාරයක පංචස්ක උපාදානය කරගන්නේ සංකාර කරලා විඥානේ ඉපදුනොත් පමණයි. එහෙම නැත්නම් ක්‍රියාසිත පවත්වලා ප්‍රඥාවෙන් කටයුතු කළොත් උපාදානයක් පංචස්කන්ධ උපාදානයක් නැහැ. පංචස්කන්ධ පරිහරණයක් තියෙනවා. දෙකක් තියෙනවා. එනිසා පංචස්කන්ධය පංච ගොඩවල් පහක් හැටියට පංචස්කන්ධය හැටියට තේරුම් ගැනීමත් මේ ගොඩවල් පහ උපාදානය කර ගැනීම බරක් බයක් බයක් බලයක් බැම්මක් වෙන හැටියට උපාදානය කර ගැනීම සිදුවෙන්නේ සංකාර කළොත්. සංකාර විසංකාර කළොත් උපාදානයක් නැහැ. සංවට්ට විවට්ට වෙනවා. සන්ධි විසන්ධි වෙනවා. විවට්ටේ ඥානං උපදිනවා. සමුදය නිරෝධ වෙනවා.
සම්බන්ධයක්
තියෙනවා. සම්බන්ධයක් නැත්නම් මේක කියන්නේ නැහැ නේ. සම්බන්ධයක් තියෙනවා, සම්බන්ධය දෙපැත්තක්. ආ
හරි
හරි. දැන් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට තමයි පංචස්කන්ධය උපාදානය කරගත්තේ. ආර්යයන් වහන්සේ හැටියට පංචස්කන්ධය උපාදානය නොකර කර නොගෙන භාවිතයට ගන්නවා. එකයි සම්බන්ධය. භාවිතයට ගන්නෙම දැන් වතුර බිව්වොත් මොනවද ඕකේ ගන්නෙ? පංචස්කන්ධය. කෑම කෑවොත් දාන වැළඳුවොත් පංචස්කන්ධය. උනායෙන් හුස්ම ගත්තොත් පංචස්කන්ධය. ඒවා තියෙනවා. හැබැයි ඒවා උපාදානය කරගන්න. ඒවා උපාදානය කර නොගෙන භාවිතයට ගන්න. පරිහරණය කරනවා. පෘථග්ජන පුද්ගලයෝ ඒ පංචස්කන්ධය උපාදානය කරන්නේ අර සංකාර කරලා. අභිසංකාර කරලත් සංකාර කරලත් පෘථග්ජන පුද්ගලයෝ ඒවා උපාදානය. උපාදානය කරගත්තොත් ඒවා පැවැත්මට කර්ම බීජ සකස් කරනවා දිගින් දිගට. එකයි වෙනස. ඒ නිසා පංචස්කන්ධය පංචස්කන්ධය හැටියටත් උපාදානය පංචස්කන්ධ උපාදානය හැටියටත් නිවැරදිව වෙනස්කම තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙනවා. ඒ පුද්ගලයාට යථාවාදී යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා. ඒ පුද්ගලයාට සියලු බරට බයට බැම්මට හේතුව තේරෙනවා. මේ හිතෙන් උපාදානය කරගන්න අතෙන් නෙමෙයි. උපාදානය කරගන්නේ කොහෙන්ද? හිතෙන්. පිරිසිදු වෙන්නේ කොහෙන්ද? අර උපාදානය කර නොගත්තොත් හිත. දැන් හරි.
වාසය නිරෝගී වේවා, දීර්ඝාෂ ලැබේවා.
මේ මයික් එක කරගෙන කියන්න ඕනේ නැතුව හරියන්න.
අවසරයි ගෞරවනීය අරහතුන් වහන්ස.
තව එක ප්‍රශ්නයයි දෙකයි අහන්න පුළුවන්. හරි. අද අවසාන දවස.
අජීවී දෙයක් කෙරෙහි ද්වේෂයක් ඇති වුනහම එතනදී අරිය මෛත්‍රිය මෙත්තානුස්සතිය වඩන්නේ කොහොමද කියලා දැනගන්න.
දැන් මං කිව්වනේ අර පාරේ යනකොට ගලක හැපුණා. ඒක ජීවී දෙයක්ද? ඒක අර මේ භෞතික වස්තුවක්. දැන් කාටද කේන්ති යන්නේ?
තමන්ට.
තමන්ගේ හිතේ තියෙන කේන්ති හරින්න මෙත්තානුස්සතිය වැඩුවා නම් හරිද? ඈ? ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ ද්වේෂය එන්නේ, ද්වේෂය අත්තරින්න තමන් මෙත්තානුස්සතිය වන ගල නෙමෙයි.
එවැගේම සාමීන් වහන්සේ හිතට ඇතිවන ආතතිය පීඩණය සඳහා ආනපාන සති සමාධි භාවනාව භාවිත
කරනවා. හිතක කිසිම පීඩනයක් ආතතියක් එන්නේ නැහැ. අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, ආනපාන සති සමාධිය හැටියට බුද්ධානුස්සති වඩනවා. එතකොට හිත පිරිසිදු වෙනා එන්නේ එන්නම සැහැල්ලු වෙනවා, එන්නේ එන්නම පස්සදියටපත් වෙනවා, එන්නේ එන්නම උපේක්ෂා සිතක් ඇති වෙනවා, එන්නේ එන්නම හිත පිරිසිදු වෙනවා. සියලු හිතේ තමයි මේ කෙලෙස් ගති එන්නේ අර නොවඩන නිසා. එනිසා මේ ආනපාන සති සමාධිය ඔය හුලං ඇදීම පිට කිරීම කියන ප්‍රාණයාම ආනාපාන ක්‍රමයෙන් හිත පිරිසිදු වෙනවා නෙමෙයි, හිතේ පැලැස්තර සුවයක් ලැබෙනවා. එකත් සුවය. හැබැයි මේ ආනපාන සති සමාධිය වඩනකොට මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති අර හිත පරිමුච්ඡති. කෙලෙස් මුල මුලින්ම උදුරලා දාලා හිත පූර්ණාසයෙන් සචිත්ත පරියෝදපණම් වෙනවා. ඒක නිසා ඒක පිළිවෙත් දෙකක්. පිළිවෙත් දෙකේම කරන්නේ මේ පිරිසිදු කර ගැනීමක් තමයි. නමුත් අරක තාවකාලික පැලැස්තර පිළියමක්, තදංගම විස්කම්බන ප්‍රහාණයක්, මේක සමුච්ඡේද සමුග්ඝාත නිස්සරණ ප්‍රහාණයක් දෙකක්. හොඳයි, තව එක ප්‍රශ්නය අහන්න
තියෙනවා. අසාධ්‍ය තත්වයේ සිහිසුන්ව සිටින මව හෝ පියා.
ඔයා දැන් නවත්තලා හරි තව ප්‍රශ්නයක් අහන්න එක්කෙනින් නැවතුණා.
ගෞරවනීය අරහතුන් වහන්සේ, මේ මාගධි භාෂාව සහ පාලි භාෂාව අතර වෙනස
මාගදී භාෂාව කියන්නේ මූල ප්‍රාකෘත ශබ්ද සංඥා. සියලුම භාෂාවල් වලට මුල් වුණ මූල ප්‍රාකෘත ශබ්ද සංඥා අධිගමයට උපකාර වන ආකාරයට. අධිගමය කියන්නේ මොකද්ද? මගඵල. මග අදි. අධිගමයට මඟ පෙන්වූ මූල ප්‍රාකෘත ශබ්ද සංඥා මාගදී වුණා, භාෂාව වුණා. මේක ශබ්ද සංඥා, අකුරු නෑ. මේ මූල අධිගමයට මඟ පෙන්වූ මූල ශබ්ද සංඥා තමා සියලු බුදුවරුන් ධර්මය දේශනා කරන්න පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරන්න පාවිච්චි කරන්නේ. මේකට අකුරු නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ දේශනා කරපු සියලු ධර්මය මේ ඉදිරි මතු ශාසනය පවත්වාගෙන යන්න උපකාර වන ආකාරයට අපේ ගෞතම බුද්ධ ශාසනයේදී මහා ප්‍රඥන් වහන්සේලා කීප නමක් විශේෂයෙන්ම ඔය මහා කච්චායන මහා කුට්ටායන මහා අනුරුද්ධ සරියුත් හාමුදුරුවෝ වගේ බුදුහාමුදුරුවම නිර්දේශ කළ මහා ප්‍රඥන් වහන්සේලා එදිනෙදාම මේ බුද්ධ භාෂිතය අර මාගදී භාෂාවේ මේ කියපු ශබ්ද සංඥා පේලි හැටියට සකස් කළා වනපොත් කළා කටපාඩම් කළා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න පුළුවන් ආකාරයට පෙළ ගැස්සුවා. පේලි හැටියට කටපාඩම් කරන්න වනපොත් කරන්න පුළුවන් විදිහට සකස් කළා. දැන් බුදුහාමුදුරුව පැයක් දෙකක් තුල සන්දේශනාව දේශනා කළාම ඒ දේශනා කරපු සන්දේශනාව පේලි හතරකට ගොනු කළා. යේ ධම්මා හේතුපබ්බව තේසං හේතුන් තථාගතෝවාහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සම්මන. මේක පේලි හතරයි තියෙන්නේ. හතරේ තියෙන්නේ මොකද්ද? මේක ගැඹුරුම ගැඹුරු මුළු බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කරපු ධර්මය මේකේ තියෙන. යේ ධම්මා හේතුපබ්බව තේසං හේතුන් තථාගතෝවාහ තේසං රාගය ద్వේෂය මෝහය තථාගතයන් වහන්සේ දේශනා කළා. යේ ධම්මා හේතු නැවත නැවත ප්‍රභවය වෙනවා. හේතු පබ්බවා කියන්නේ මොකද? ප්‍රභවය වෙනවා. ප්‍රභවය යන්නේ කොහෙද? පුද්ගලයෙක්ගේ හිතේ. පුද්ගලයෙක්ගේ හිතේ මේ රාගය ద్వේෂය මෝහය යලි යලිත් නැවත නැවතත් අලුතෙන් උපදින්නට හේතු අනුසය හැටියට සමුදේ වීමෙන් මේ විග්‍රහ කළා. තේ සංචයෝ නිරෝධෝ අනිපැත්ත. චතුරාර්ය සත්‍යමයි මෙතන විග්‍රහ කළේ. තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සම. බුදුහාමුදුරන්ගේ මේ සියලු සන්දේශ. එතකොට ඕතන තියෙන පේලි හතරයි එක පෙළ ගැහුවා. මේ පෙළ ගැස්සූ දහම තමයි පෙළ දහම. පෙළ දහම අවුරුදු 456ක් ලියුවේ නැහැ. ලියන්න මාගදී භාෂාවේ අකුරු තිබුණේ නැහැ. බුදුහාමුදුරුව මේක අර මේ අටුවා ලියන්න අවසර දුන්නට පෙළ දහම පද වර්ම විදියට මේවා කරේ නැහැ. ඒ අනුව වනපොත් කරගෙන අවුරුදු 456ක් ගෙනාවට අර මේ බැමිණිටිතායේදී ඔය රජරට රුහුණේ මේ තැන්වල ලොකු කන්න හතක් වගා කරන්න බැරි වුණා. මිනිස්සුන්ට වතුර නැහැ, වැස්ස එක දිගට වැස්සේ නැහැ ඇති වෙන. ඒක නිසා ලොකු ජලහිඟයක් ආවා. ඒ ගමන මේ වනපොත් කරගෙන ඉන්න බැරි තත්ත්වයකට ආපු නිසා කෑගල්ලට ඇවිල්ලා කෑගල්ලේ ඒ කාලෙත් අද වගේම අර ඔය රුහුණේ රජරට වියලි කලාප වලාගෙන නෙමෙයි කෑගල්ලේ වතුර තිබුණා. ඒ නිසා කෑගල්ලේ අලුවෙන්ට අර සියලු දෙනා එකතු වෙලා තම තමන් අර පරම්පරා හැටියට බානකෝරුන් හැටියට වනපොත් කරගෙන ආපු පෙළ අර ලේඛනගත කළා. ඒ ගමන ඒකට කිව්වා මේ පෙළ ලිව්ව නිසා මේක පාලි දහම වුණා. පෙළ දහම පාලි දහම වුණා. පාලි කියන්නේ කොහෙවත් ලෝකෙ තිබිච්ච භාෂාවක් නෙමෙයි. මාගදී පෙළ ලේඛනගත කළ නිසා ඒකට පෙළ දහම. ඒකයි වුණේ. ඒකයි පාලි කියන්නේ. ඒක භාෂාවක් නෙමෙයි.
වහන්සේට නිරෝගී
සුව. හොඳයි එහෙනම්. හොඳයි එතකොට දැන් අදට මේ භාවනා වැඩසටහනේ සියලු දේශනා අවසානයි. දැන් මේ පින්වතුන් හොඳට තේරුම් ගන්න ඕන අපි මේ දවස් හතක් තුල අහලා දැනගත්තේ බොහොම සුළු දෙයක්. කරන්න ඕන එකම දෙයයි තමන්ගේ හිතට, වෙන කාගේවත් හිතට නෙමෙයි. තමන්ගේ හිතට කිලුටු වෙන අරමුණක් යම් වෙලාවක එනවනම් ඇහැට රූපාරම්මණයක්, කනට ශබ්දාරම්මණයක්, නාසයට ගන්ධාරම්මණයක්, දිවට රසාරම්මණයක්, කයට පොට්ටබ්බාරම්මණයක්, මනසට ධම්මාරම්. මේ යම් අරමුණක් යම් මොහොතක එනවනම් මේ ජීවත් වෙලා ඉන්න කාලේ දවස තුළ පැය 24 තුළ කොයි මොහොතේ හෝ ඒ අරමුණ වැරදිවව තේරුම් ගන්න ඕන පජානාවක්. ඒ අරමුණ වැරදි අරමුණ තමන් ක්‍රියාත්මක කළොත් තමන්ට මේ තුන්දොස් කිපෙන, හිත කිලුටු වෙන, අර සියලු නිරෝග පැවැත්මට හේතු වෙන දේවල් සකස් වෙන බව තේරුම් ගන්න. ඒ අනුව රාගයක් ඉපදින හැම අවස්ථාවම ආනපාන සති සමාධිය වඩන්නේ අසුභානුස්සතිය වැඩි වීම. ද්වේෂයක් ඉපදින හැම අවස්ථාවකම මෙත්තානුස්සතිය වඩලා හිත පිරිසිදු කරගන්නවා, සමතේටපත් කරනවා. හැබැයි ඒ සමගම මේ රාගය ද්වේෂය තමන්ගේ හිතේ මුල් බැහැගෙන තියෙන නිසයි අර ඇහෙන් රූපයක් දැක්කහම, කනින් ශබ්දයක් ඇහුවාම ප්‍රිය දෙයට ඇල්ලෙන රාග, ඒ වගේම අප්‍රිය දෙයට ගැටෙන ද්වේෂයක් ආවේ. මේක කොහෙවත් තිබුණු දෙයක් නෙමෙයි, තමන්ගේ හිතේම මුල් බැහැගෙන නිච්චසේ සුඛසේ අත්ථසේ තියෙන. ඒ නිසා මේ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ වැරදි දේ තමන් නුයි තේරුම් ගන්න ඕන පජානාත. මේක වැරද්දක් බව, මේක තමන්ට අපහසුවක්, අමාරුවක්, පීඩනයක්, චලනයක්, කම්පනයක් වෙන බව, තමන් සසරේ අතරමං වෙන දුකට හේතු වෙන බව ඒක දැනගෙන, ඒක දැනගත්තොත් අර තරහෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට තරහ සිතුවිල්ලක් එන්න එනකොටම අර අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරලා නිච්ච සුඛාත් කියන තරහ, නිච්ච වූ සුඛ වූ අර්ථ වූ තරහ ගතිය පජහති කරනවා. ඒක ආනපාන සති සමාධිය වැඩි වෙනවා. ඒ නිසා ඒ වගේම අර සුන්දර සුභ දෙයක් නිච්ච වෙලා සුඛ වෙලා අත්‍යතනා තියෙනවනම් එතෙන්දිත් අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරලා අර ඇලෙන උපාදානය කරගෙන තණ්හා වෙන නිච්ච සුඛාත් ඉවත් කිරීම නිසා හිත නිබ්බිදා තත්වයට පත් වෙනවා. ඒ ප්‍රිය දෙයට බැඳින්නෙත් නෑ නිබ්බිදා, අප්‍රිය දෙයට ගැටින්නෙත් නෑ නිබ්බිදා, ප්‍රිය අප්‍රිය අතර මනින්නෙත් නෑ නිබ්බිදා වෙනවා. ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති. මේක තමයි ආනපාන සති සමාධිය චතුරාරක්කා හැටියට පියවර හතරකින් වැඩීම. මෙත්තානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති, මරණානුස්සති වඩන්න තමයි කවුරුත් දැන. අනික් සියලු වැඩ තමන් ගිහියන් හැටියට ගෙදර ඉන්නවා, කනවා, බොනවා, රස්සාවල් කරනවා, මිදුලාතු ගානවා, කුස්සිය උයනවා, තව නොයෙකුත් වැඩ කරන්න පුළුවන්. එක වැඩක්වත් ඇත්තරලා මේක කරන්න ඕනේ. සියලු වැඩ කරන ගමන් අපිට අර තරහ ගත්තොත් ඒ තරහ නැති කරගන්න මෙත්තානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. ඒ වගේම අන්තවාදී අන්තගාමී ලෙස ප්‍රිය දෙයට ඇලීමක් ආවොත් ඒක කෙලවර වෙන්නේ දුකෙන් බව තේරුම් අරගෙන ඒ හිතේ ඇති වූ අන්තවාදී රාගය සුන්දර බව අත්තරින අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය, බුද්ධානුස්සතිය අර නිත්‍ය සුඛාත් ඉවත් කළා හිත පිරිසිදු කරගන්න. හිත පරිමුච්ඡති දුක්ඛස්මාති කියන තත්වයටපත්. ඉතින් ඒක කියන්නේ මේ ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ මෙත්තානුස්සති, මරණානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති හතර වැඩිමෙන් වෙන්නේ ආනපාන සති සමාධිය වැඩි. ඒ වගේම සීලානුස්සති, ත්‍යාගානුස්සති, ධතානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මේ අනුස්සති 10න් මොන අනුස්සතිය වැඩුවත් ප්‍රායෝගිකව වැඩෙන්නේ ආනපාන සති සමාධිය. ඒක තේරුම් ගන්න. එච්චරයි තේරුම් ගත යුතු. ඒකයි කරන්න ඕන. ඒක ප්‍රායෝගික වෙන්න ඕන. ඒකට අනික් වැඩ අතර දාලා හරියන්නේ නැහැ. මේක දැන් මෙතෙන්දි අහගත්ත එක හෙට ඕ අද ගෙදර ගියාට පස්සේ මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් තමන් මේ සතියක් තුල මේක අහගත්තා. දැන් ගෙදර ගිහිල්ලත් බැරි වෙලාවත් ඉස්සෙල්ලා දේ යම් යම් දේවල් වලට තරහ ගත්තා වගේ තරහ ගන්නවා නම් එහෙමනම් අර බණ අහලා නැ අනපන්සති සමාධිය වඩන්න දන්නේ නැ මේක තේරුම් ගත්තේ නැ කම්මාවරණ වෙලා මේකෙන් ඵලයක් ගත්තේ නැ ඒ නිසා ගෙදර ගියාම කිසිම දෙයකට තරහ ගන්න තරහ යන්න තරහ එන වැඩ කරන්න එපා. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න දැන් දන්නවා. ඒක මිදී නිදහස් වෙන නිබ්බිදා වෙන්න දන්නවා. ඒක කරන්න. ඒ වගේම මේ ලෝකේ තියෙන ඇහැ කන නාසය දිව කය මන පිනවන බොහෝ සුන්දර ප්‍රියමනාප වස්තු තියෙනවා. ඒවා බලන්න දැක්කට ඇහුවට වරදක් නැහැ විඳට. නමුත් අර ඒවා උපාදානය කරගන්න ඒවට අන්තවාදී අන්තගාමී ලෙස තණ්හාවෙන් යන්න එපා. මොකද ඒවා ඒ ස්වභාවයෙන් ඒ ආකාරයෙන් පවත්වන්න බෑ. ඒ නිසා අසුභානුස්සතිය වඩලා හිත පිරිසිදු කරගෙන අනිත්‍ය දුකානත් මෙනෙහි කළා අර හිතේ තියෙන වැරදි නිත්‍ය සුඛාත්ත ඉවත් කළා අස්මිමානේ නිබිඩා වෙන්න. ඒ අනුව තමන්ට සහනයක් දෙන බව වෙන බව එන බව ඕන කෙනෙකුට ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ හිත කිලුටු වෙන්නේ නැහැ. නිවැරදිව ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව යුගනද්දව වඩන්න දන්නවා. තමන්ගේ හිත කිලුටු වෙන්න එන්න එන්නම දවස ගානෙම හිත පිරිසිදු වෙනවා. සොචිත්ත පරියෝදපන කාගවත් හිතක් නෙමෙයි පිරිසිදු වෙන්නේ කාගෙද? තමන්. හැබැයි අනෙක් මිනිහගේ හිත කිලුටු කරන්නත් පිරිසිදු කරන්නත් තමන්ට බෑ. හැබැයි තමන් මේ ආනපාන සති සමාධිය වඩනවා නම් තමන් විසින් මෙතෙක් අනික් මිනිස්සුන්ට අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කරපු වැරදිකම් අනික් මිනිසුන්ගේ හිත කිලුටු කිරීම නවත්තනවා. තමන්ගේ හිත කිලුටු කර ගැනීම අජ්ජත්තාව කාය කායන පස්සේ විහෙරති බහිද්ධාව කාය කායන පස්සේ දෙපැත්තකින් පිරිසිදු වෙනවා. දුවිදේ නම් අදාම අජ්ජත්ත බහිද්ධාව. ඉතින් ඒක නිසා මේ ආනපාන සත්‍ය සමාධිය වඩනවා කියන්නේ ඔය හුලං ඇදීම පිට කිරීම හෝ ඔය බඩ පිම්වීම හැකිලීම හෝ නොමේ. අර මහා රාහුල වාද සූත්‍රයේ පොඩි ළමයෙකුට කිව්වා වගේ මේ අස්සපස්ස ආනපාන කිරීම ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමත් ප්‍රහාණය කළ යුතු දේ පස්ස කිරීමත් තමයි මේකේ තේරුම. හොඳයි එහෙනම් මේක ඉදිරියටයි උපකාර වෙන්නේ. දැන් මෙතෙක් දවස් මේක අහගත්තා. මේක අද ඉඳන් ගෙදර ගිය මොහොතේ ඉඳන් මේක දැන් ප්‍රැක්ටිස් කරන්න. ආනපාන සති සමාධියේ පිහිටා ජීවත් වෙන්න කටයුතු කරන්න. ප්‍රායෝගිකව යුගනද්දව මේක කරගෙන. දැන් ඊගාවට දැන් 11ට කිට්ටුයි 11 මාරට විතර දවල් දාන දිනවා. ඊට පස්සේ අපි එකට 1:10ට විතර මේ ඊගාවට රැස් වෙනවා. ඒ සියලුම් පින්වතුන් එකයි කාලට අපි පටන් ගන්නවා සමාලෝචන සැටිය. සමාලෝචන සැසියේදී තමන්ට පුළුවන් වෙනවා යම් යම් පින්වතුන්ට තමන්ගේ අදහස් මේ සැටිය තුළ තමන් තේරුම් ගත්ත ඒවා ප්‍රකාශ කරන්න. ඒ වගේම යම් කෙනෙකුට චෝදනා යෝජනා තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ සමාලෝචන සැටියට අපි එකයි කාලේ නම් 4යි කාල වෙනකම් සමාලෝචන සැටිය පවත්වනවා. හැබැයි 4යි කාලට අපි ඒක අවසන් කරනවා. 4යි කාලෙන් පස්සේ තේ පානය කරන්න පුළුවන්. ගෙදරවල් වලට යන අයට අවස්ථාව තියෙනවා. තම තමන්ගේ වාහන යාන වාහන තියෙනවා නම් ගෙවල් වලට යන්න පුළුවන් නම් පුළුවන් හැම කෙනෙක්ම ගෙවල් වලට පිටත් කරලා හරිනවා. ගෙදර ගියාට පස්සේ තමයි මේක ඕන වෙන්නේ කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඒ සමාලෝචන සතියට අපි ආරාධනා කරනවා සියලුම දෙනාට නවතින්න කියලා. යම් කිසි කෙනෙකුට එක්කෙනෙක් දෙන්නෙක් මට ඇවිල්ලා කිව්වා මෙහෙම යන්න තියෙනවා දුර ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වගේ අය ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමාලෝචන සතියටත් පුළුවන් තරම් දෙනෙකුට කන් දෙන්නට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ දවස් හතේ වැඩසටහන පිළිබඳව සියලුම ධර්ම දේශනා සාකච්ඡා ප්‍රශ්න උත්තර සියලු දේ අඩංගු CD පටියක් ඒ සමාලෝචන සත්‍ය අවසානයේ අපි එක දැන් මේ CD ටටිය print කරලා දෙනවා. ඒක යනකොට ඒ ටටියත් දෙනවා. ගිහිල්ලා මේක නැවත නැවත Tamanටම අහන්න පුළුවන් වෙනවා. ඒකත් අරගෙන යන්න පුළුවන්. ඒක දෙන්නේ 4යි කාලෙට. උඹ 4යි කාල වෙනකන් අපේ දරුවෝ ඒවා හදන්න ඕන සියලු දේ 4:00 කාලෙට දෙනවා. සමහරු අර මේ ටිප් එකක් දීලා තිනවා. ඒකටත් දැන් රෙකෝඩ් කරලා දෙන්න පුළුවන් වෙනවා. අනිත් අයට දැන් ටිප් එක ගත්තාම CD එකක් සමහර විට ගන්න පුළුවන් වෙනවා. අපි මෙතන කොහෙවත් කවදක්වත් CD කාටවත් විකුණන්නේ නැහැ. කවුරුවත් විකුණුවෙත් නැහැ. කවුරුවත් සල්ලි දීලා ගන්න ඕනෙත් නැහැ. සල්ලි දෙන්නත් එපා. එහෙම කරනවා නම් කවුරු හරි වැරදි එක. ඉතින් ඒක නිසා ඒ CD ටටි මේ එක එක පින්වතුන් අපිට නොමිල දීලා තියෙනවා. CD මැෂින්, CD ටටි. ඒවෙන් අපි මේ අපි ස්වේච්ඡාවෙන්ම මේ වැඩ කරන අපේ තරුණ ඔය දරුවෝ කීප දෙනෙක් මේ සියලු දේවල් කරනවා. ඒවා Tamanට ලබා ගන්න පුළුවන්. ඒවා තමන්ගේ ප්‍රයෝජන හැටියට තමන්ට එක CD ටටියක් ගෙනිච්චාම මේක ඉන්ටර්නෙට් එකටත් අපි හෙට දානවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකනොත් තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ඕන කෙනෙකුට හන්දත් පුළුවන් වෙනවා. හොඳයි. එහෙනම් මේ භාවනා වැඩසටහනේ මේ දවස් 7ක ය සෙනසුරාද පටන් ගත්ත එක අද සිකුරාද වෙනකම් අවසන් වෙනවා. සියලු දිනාටම මේ ආනපාන සති සමාධිය නිවැරදිවත් යුගනද්දවත් ප්‍රායෝගිකව විශේෂයෙන්ම භාවිතයට ගන්න පුළුවන් විදිහට තමන්ගේ හිත පිරිසිදු වෙන විදිහටමයි කිලුටු නොවන විදිහටමයි ආනපාන සති සමාධියේ පිහිටලා කටයුතු කරන්න ඕන. ඒ නිසා ඒ සඳහාම මේ සියලු කාරණා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. හොඳයි. කවුරුත් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමුදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා දන්තු සබ්බ සම්පත්ති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං ගෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමී බාල සමාගම සතන් සමාග හෝතු යාව නිබාන පත්තියා. හොඳයි. සියලු දෙනාටම යහපතක් වේවා. සිතක් වේවා. ශාන්තියක් වේවා. සිත පිරිසිදු වෙන්නටම මේ සියලු ධර්ම කාරණා උපකාර වේවා. හේතු වාසනා.